සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සම්සං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපති පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංති පින්වත්නි එදා ලෝකුරා බුදුපියාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වී මේ උතුම් ධර්මය දේශනා කරන අවස්ථාව වෙන විට දැනට අවුරුදු 2600කට පමණ පෙර කියලා සම්මත වර්ෂයෙන් අපි ප්‍රකාශ කරනවා මේ ජම්බු දීපය තුළ මේ හෙළඹීම තුළ බ්‍රහ්ම ජාලයක් ජායක් යන්නේ ජය. ඒ කියන්නේ බ්‍රහ්ම සහගතත්වයට එහෙම නැත්නම් ධම්මත්වයට පත් වෙන්නට එහෙම නැත්නම් ආමස සුවයෙන් මේ ලෝකේ තුලම අතරමං වෙන්නට අනිජාත සංකාර කරලා ලෝකයා යම් නොදන්නා තැනකට අසඤ්ඤතලයකට පත් කරන්නට උපකාර වන දැල දාලා. බ්‍රහ්මජාල සූත්‍රයෙන් කරන්නේ බ්‍රහ්මජාල කියන්නේ මේ බ්‍රහ්ම දැලකට පුද්ගලෝ යටත් කරලා පුද්ගලයෝ අවු කරගෙන අතරමං කරන්නට ක්‍රියා කරන තත්ත්වයක්. එල්ලා බුදුඥාණන් වහන්සේ දේශනා කරේ මේ දැලකට මිනිස්සු අවු කරලා බ්‍රහ්මත්වය තුළ බ්‍රහ්ම සහගතත්වය තුළ එක්ක දේවත්වය තුළ එක්ක ආමිෂය තුළ මිනිස්සු අතරමං කරන්නට උපකාර වන හේතු වන නිදාන වන ප්‍රත්‍ය වන යම්කිසි ආගම් සමූහයක් මේ මිනිසුන් අතර භක්තියෙන් ඇදුවා. මේ ආගම් අදානින් හිටිය භක්තියෙන් ආගම් විශ්වාස කරමින් හිටිය මිනිසු බ්‍රහ්මත්වය තමයි ඔය බ්‍රාහ්මණයන්ගේ ශිව ආගමේ වේද ආගමේ උපනිෂද් ආගමේ මේ ආදී කොට ඇත්තා වූ සියලු ආගම්වල අවසාන බලාපොරොත්තු වුණේ බ්‍රහ්ම සාපයක්ද බ්‍රහ්මත්වයට පත් වීම. ඊට පෙර දෙවි මිනිසත් ලැබීම. ඒ වගේම මේ පැවැත්ම කාම ලෝකයක සුගති ලෝකයක යහපත් ආකාරයට පවත්වාගෙන යෑම. නමුත් බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ලෞකිකත්වය තුළ මිනිස් ලෝකයයි දිව්‍ය ලෝකයයි බ්‍රහ්ම ලෝකයයි කාම ලෝකවල හරි සුගති ලෝකවල හරි කොතැනකවත්ම මේ නිච්ච වූ සුඛ වූ අත්ථ වූ එහෙම නැත්නම් එක දිගටම නියත වශයෙන්ම නිෂ්ඨාවටම සැපයි කියලා පවතින තැනක් දෙයක් අවස්ථාවක් ධර්මතාවයක් මේ ලෝකෙ තුල පවතින්නේ නැහැ පවතින්න බෑ. ඔය බ්‍රහ්මත්වයට පත් වූ හැම කෙනෙක්මත් නැවත අපායන් ඉඩ තියෙනවා. නිවන් අවබෝධ කරගත්තේ නැත්තම්. ඒ නිසා කොතැනකදී හෝ මේ පුද්ගලයන්ට සත්වයන්ට වරදින් ඉඩ තියෙනවා. මේ වැරදීම යම්කිසි ආකාරයක කොතැනකදී හෝ මඟ බලන්න ලැබූ කෙනෙකුට මේ වරදක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඇහැකරනාසය දීවකයමන පිනවනකොට පිනවන්නට ආස්වාදයක් ලබනකොට ඒ ආස්වාදයෙන් ලෝකෙ උරාමනකොට පංචස්කන්ධය උපාදානය කරගන්නකොට කොතන ජීවෝ වර්ධීමක් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුපියාණන් වහන්සේ කොතැනක ජීවත් මේ ආමිෂය ආමිෂ පූජාව එතර වැදගත් දෙයක් කියලා පෙන්වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ ආමිෂ පූජාව බැහැර කළා පමණක් නෙමෙයි, බුදුහාමුදුරුවෝ පිළිවෙතින් පිළිගැසීම, එහෙම නැත්නම් ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් ධර්මානුගම ප්‍රතිපදාව, එහෙම නැත්නම් මාර්ගචර්යාව, මෙන්න මේක මේ මාර්ගචර්යාව මේ ධර්මානුගම ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව කියලා විග්‍රහ කළා. බොහොම වෙනස් ආකාරයකට අගය කරලා මතු කරලා පැහැදිලි කරලා පිළිසිරුවට දේශනා කළා. දැන් අද සම්මතයෙන් වචන දෙකක් කියනවා, ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා. ප්‍රතිපත්ති පූජාවක් නෙමෙයි පින්වතුනි. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. පූජා කියන්නේ ආගමක තියෙන මේ පැවැත්ම තුළ ප්‍රාර්ථනාවක් කරන්නට, යමක් ඉල්ලන්නට, යාඥා කරන්නට වදින පුදන පතන පුදන දෙයක් තමා, දෙයක් තමා, අවස්ථාවක් තමා පූජා කියන්නේ. බුදුහාමුදුරුවෝ මේ පූජාවන් ගැන ප්‍රකාශ කරන්නේ, බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලුම ධර්මයේ දේශනා කළේ මේ මාර්ග චර්යාව පැහැදිලි කිරීම සඳහා, ධම්මානුගම ප්‍රතිපදාව පූර්ණ කර ගැනීම සඳහා, සහ මධ්‍යම ප්‍රතිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර ගැනීම සඳහා. එනිසා නිවන සඳහා මිනිසුන් හැටියට උපත ලැබූ බොහෝ අයට මේ ආමිෂ පූජා ප්‍රතිපත්ති කියන දෙක, එහෙම නැත්නම් ආමිෂ පූජා සහ මාර්ග චර්යාව දෙකම අවශ්‍යයි. හැබැයි අපි අර ආමිෂ පූජාවට ලොභ වෙලා ආමිෂ පූජාව යම් ආකාරයකට අන්තවාදී ලෙස ආමිෂ පූජාවට පමණක් ඇබ්බැහිව අපි බොහෝ තැන්වල මේ කෙරෙනවා. ආමිෂ පූජාව අන්තවාදී ලෙස මේ ආමිෂ පූජාවෙන් සියලුම දේ ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා, නිවන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක වැරදි කියනවා. ඉතින් ඒක නිසා පළමු කොටම අපි තේරුම් ගන්න ඕන, මේ හැම කෙනෙක්ම මේ බෞද්ධයන් හැටියට අපි යම් නිෂ්ඨාවක් අවධාන ඒකායන පරමාර්ථයක් ඇතුවයි ක්‍රියා කරන්නේ, ක්‍රියා කළ යුතුයි. මොකද මේ නිෂ්ඨාව බුද්ධත්වයට පත්වීම, අරහත් බුද්ධත්වයට හෝ ලෞතර බුද්ධත්වයට හෝ පච්චේක බුද්ධත්වයට හෝ පත් වෙලා අරහත් මාර්ග ඵල ලබලා මේ සංසාරෙදි සදාටම මිදි නිදහසු. දැන් හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනාවක් තියෙනවා, බුදුන් දැක නිවන් දකින්න. එක්ක මතු බුදුන් දැක නිවන් දකින්න. එහෙම නැත්නම් මේ බුද්ධත්වයට පත් වෙලා බුදුන් සරණ ගිහිල්ලා මේ නිවන් අවබෝධ කරගන්න. මේ බුද්ධත්වය කියන එක, බුද්ධ කියන එක ඇත්ත වශයෙන්ම ඕනෑම මිනිසෙකුට තේරුම් ගත හැකි ආකාරයේ පදයක් වචනයක්. මෙන්න මේ බුද්ධ කියන්නේ මොකද්ද කියන එක හොඳින් හොඳ හැටියට තේරුම් ගත යුතුයි. මේක බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිළිසිදුව දේශනා කරන තියෙන ධර්මය. බුද්ධ කියන්නේ භව නිරෝධෝ කියන தත්ත්වය. භව නිරෝධ කියන්නේ මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව කියන කෙලෙස් භව, මේ කෙලෙස් ගති නෙමෙයි. රාග ගතිය, ద్వේෂ ගතිය, මෝහ ගතිය කියන්නේ ගති තුනක්. ගති නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ රාග භව, ద్వේෂ භව, මෝහ භව. මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව තමයි පුණක් භව. යාය තණ්හා පොණු භවක తත්‍ර తත්‍ර අභිනන්දනයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. විභව කියන්නේ වෙන වචනයක්. මේ භව කියන්නේ නැවත නැවතත් මතු මතු යලි යලි මේ පැවැත්ම කොතැනක හෝ ඔය තලතුස් එකක් තුළ කොතැනක හෝ දිගින් දිගටම එක යායටම එක දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන දේ භව. බීජ කියලා කියන්න පුළුවන්, කර්ම බීජ කියලා කියන්න පුළුවන්. නමුත් මේක මාගදී භාෂාව වචන භව. මේ භව තේරුම් ගන්න. මේ භව තුනක් හැටියට රාග භව, ප්‍රියදේට ඇලීම කියන රාග භව, අප්‍රියදේට ගැටීම කියන ද්වේෂ භව, ප්‍රියාප්‍රියා කර මැනීම කියන මාන භව, මෝහ භව, මුලා භව, අවිද්‍යා භව බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරා. එනිසා පුතඥන පුද්ගලයේ තුල පවතින රාග භව, ද්වේෂ භව, මෝහ භව. හැබැයි මේකට සම්භවම් කියලා සම්භව කියලා වචනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධ. එනිසා සම්භවම් සම්භූතං මේ ආදී වචන වලට මේ තේරුම් කරේ මේ භව සකස් වන ආකාරය. සම්භව කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් උපදින භව සම්භව. සම්භූතං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බීග්‍රීමේ ශක්තිය එමනන කර්ම බීජ උපද්වා ගැනීම නිර්මාණය කර ගැනීම ශක්තිය සම්භූතං. මේක මේ සම්භවං සම්භූතං කියන වචන දෙක සමුදය කියලා වචනකින් පෙන්නුම් කරා. සමුදය සමුදය කියන්නේ අර සම්භව උදය වෙන ආකාරය, උපදින ආකාරය, නිර්මාණය වෙන ආකාරය, සකස් වෙන ආකාරය. දැන් මේ සමුදය නිර්මාණය වෙන්නේ සකස් වෙන්නේ උපදින්නේ වෙන කොහේවත්ම නෙමෙයි. පුතක් යන පුද්ගලයෙකුගේ චිත්ත සංකානි තුල සම් තැන්පත් කරන තැන්. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ භව කියන වචනේ මේ ත්‍රිපිටකයේ තියෙන බුද්ධ ධර්මයේ තියෙන ඉතාමත්ම වැදගත් තේරුම් ගත යුතු වචනේ. භව තේරුම් ගත්තේ නැත්නම් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ, නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා භව නිරෝධෝ නිබ්බාන. එනිසා මේ භව කිව්වේ ඔය සම්භව. සම්භව කිව්වේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් උපදින භව, රාග භව, ද්වේෂ භව, මෝහ භව කපලා අස් කළා, අයින් කළා, නැවත නූපදින ලෙස නිරෝධ කරන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්, අස් කරන්න පුළුවන්, උදුරා දාන්න පුළුවන්. එනිසා මේ භව උදුරා ගැනීම, රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා ගැනීම භව උද්ද බෞද්ධ. බුද්ධ කියන්නේ ඒක කරලා අවසාන. අතීත කාලයේදී වචනේ past tense word එක තමයි බුද්ධ. ඒ භව උදුරා නොදැමු පුද්ගලයේ බද්ධ. බද්ධ වෙනවා කියන්නේ බද්ධ වෙනවා, බැඳෙනවා, සාංගි වෙනවා, සම්බන්ධ වෙනවා. මේ ගමනට නැවත නැවත බද්ධ වෙනවා. එතකොට බද්ධ වීම එකාතකින් පෘථග්ජන ගතිය, බුද්ධ කියන්නේ ඒකේ විරුද්ධ වචනේ. ඒ භව උදුරා ගැනීම අස්කිරි. භව උදුරා ගැනීම බුද්ධ, භව නිර්මාණය කරමින් සකස් කර ගැනීම නැවත නැවතත් බද්ධ වීම බද්ධ. බද්ධ වීම කියන්නේ බැඳීම. දැන් මහා බද්ධ කල්පයේ කියන්නේ තේරුම මේකයි. අපි මේ පෘථග්ජන ලෝකයා පෘථග්ජන සියලුම පුද්ගලයෝ ඔය භව සකස් කර ගැනීම යායන් තන්නා පෝනෝ බල්ගා තත්‍ර තත්‍රාභිනන්දනී කියන ආකාරයට බද්ධ වෙවි බද්ධ වෙවි බැඳි බැඳි මේ සසර ගමන ආව දුර කියන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් කියවන මහා බද්ධ කල්පය අකුරෙන් නිදක්කමින් කියන්න බැරි හින්දා තමයි උපමාවක් දුන්නේ. මේ යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් ගැඹුරු ටැංකියකට අබෑට දාලා ඒ අබෑට අවුද්දකට එක ගාන ගන්නවා නම් ඊටත් වඩා දිග කාලයක් තුල අපි මේ සසරට බද්ධ වෙන භව සකස් කර කර භව සකස් කර කර යලි යලි ඔය භවට පත් වෙමින් රාග භව, ද්වේෂ භව, මෝහ භව සකස් කරමින් මේ ගමනට බැඳි බැඳි ආව. මේ බැඳෙන බැඳි තුනක් තියෙනවා. රාග බැඳීම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන බැමි තුනම සකස් කරන්නේ තමයි. මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් තමන් වෙනුවෙන් ඔය බැම්ම තමන්ට සකස් කරලා තමන්ව සංසාරයට බද්ධ කරන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය බද්ධ වෙන බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම සකස් කරගන්නේ තමන්මයි. කැමැත්තෙන්මයි. ඒක පුතන් දැනගන්න. අකමැත්තෙන් එහෙම ඔය බැම්මට, ඔය බද්ධ වීමට බැඳෙනවා නෝයි. එල්ලා පින්වතුනි මේ බව කියන වචනේ හරි හැටියට තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ බද්ධ කල්පයෙන් නිදි බුද්ධ කල්පයට එහෙම නැත්නම් බුද්ධ කියන ත්‍ත්වයට පත් වෙන්නට බව උදුරා ගන්න අවස්ථාව කරා ලං වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ මේ බව සකස් කර ගැනීමට කිව්වා යයන් තණ්හා කෝණු බාරික පුන බවට පත් වෙනවා. පුනක් බව. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ බව උදුරා ගන්නට පස්සේ කිව්වා නත්ති දානි පුනක් බව. එමනම් මේ නත්ති දානි පුනක් බව. පුන බීගිරීමේ ශක්තිය, බවට පත් වීමේ ශක්තිය නැවත නෝපදන ආකාරයට නත්ති දානි. ඒ අනුවයි අයමන්තිමා ජාති. එතකොට අයමන්තිමා ජාති කිව්වේ මේ මගේ අන්තිම ජාතියයි, මම මේ ජාතියට පත් වෙන බව මින්පත් සකස් කරන්නේ නැහැ. බව සහ මුලින්ම උදුරලා රාගත්වය, ද්වේෂත්වය, මෝහත්වය කියන සත්‍යයට පත් කළා. මේ බැමි තුන, මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම මම සහ මුලින්ම හිතෙන් කපලා අස්කල උදුරලා අයින් කරලා දැම්. එහෙමනම් මේ හැම පින්වතෙකුටම තේරුම් ගන්න පුළුවන් මේ සංසාර දුකට පත් වෙන්නේ මේ පැවැත්ම තුළ අපි ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම විඳවා විඳවා ගෙව ගෙවා වැය කර කර මේ සංසාර ගමන යන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. මේ බව උදුරන ක්‍රමය, මේ බව උදුරා දමන ක්‍රමය නොදන්නා නිසා, බව නිරෝධ කිරීමට නොදන්නා නිසා, බව ක්‍රය කරන්නට තේරුම් නොගත් නිසා, බව සකස් වන ආකාරය තේරුම් නොගත් නිසා, නොදන්නා නිසා. එනිසා මේ බව නිසයි ජාති සකස් වෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. අපිට ජාති කියන ඵලය අවසන් කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන්, නෝපදවා අනුපාලෝ කියන තත්වයට පත් කරන්න පුළුවන් වෙන්නේ බව උදුරා ගැනීමෙන් පමණයි. එනිසාම කියු බව උදුරා ගන්නොත් ජාති උපදින්නේ නැහැ. නැති දාන පුනහ බව. ඉතින් ඒක නිසා මේක හරියටම තේරුම් ගන්න ඕන. මේ බව උදුරා ගැනීම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ හරය. දැන් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදින්න තමන්ගේ හිතේ නම් ඒක උදුරලා දාන්න පුළුවන් තමන්ගේ හිතෙන් තමන්ට. වෙන කාටවත් ඕක කරන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ මේ බව උදුරා ගන්න ක්‍රමය ලෝකයාගේ යහපත් සඳහා, දුකෙන් මිදවා නිදහස් කිරීම සඳහා මේ බව උදුරා ගන්න ක්‍රමය පැහැදිලිව දේශනා කරා. පිළිසිදුව විග්‍රහ කරලා, ප්‍රකාශ කරලා, පැහැදිලි කරා. මේ බව සකස් වෙන්නේ මත්වීම නිසා. මත්වීම නිසා. මත් වෙන්නේ පැහැ ක්‍රියදේට යම් ආකාරයක ප්‍රියදයක් ඇහෙන් දැක්කහම එක පාට ඇහැ මත් වෙනවා. ඒ මත් වෙලා ඒ මතට යම් ආකාරයකට උන්මාදයක්. උන්මාදයක් කියන්නේ දැන් ඔය කියන සබ්බේ පුතුජනා උන්මත්ත. උන්මත්තකෙන් හැටියට පියාගන්නකො ඇහෙන් ප්‍රිය රූපයක් දැක්කහම ඒ රූපේ උපාදානය කරගන්නේ, ඒ රූපේට තණ්හාවක් ඇති කරගන්නේ, ඒ රූපේ අල්ලගන්නේ. මේ රූපේ දුවහම ඇහෙන් දකින රූප විතරන්නේ, කනින් අහන ශබ්ද රූප, නාහෙන් ගන්න ගන්ධ සුවඳ රූප, දිවෙන් ගන්න රස රූප, කයෙන් ගන්න පොට්ටබ්බ පහසු රූප සහ මනසෙන් ගන්න ධම්ම රූප හයක්ම ඇති. මේ රූප හයෙන්ම මනමත් කරනවා මන රමණීය කරනවා යාමාකාරයක ආස්වාදයක් ලබනවා ඒ ලෝක ආස්වාදය නිසා ඒ නැවත නැවතත් ඒ ලෝක ආස්වාදයේ විඳවීමේ පිනවීමේ කැමැත්ත අවශ්‍යතාවක් ආශාවක් කෘතඥ පුද්ගලයෙක් තුළ මතුවෙනවා පවතිනවා ක්‍රියාත්මක වෙනවා ඒ නිසා තමන් දන්නේ නැතුව මේ මත්වීම හේතු කොටගෙන බව සකස් බව නිර්මාණය බව සකස් කරලා නිර්මාණය වෙලා තමන් ඒ බවට පත් වෙනවා තමන් රාගී පුද්ගලයෙක් බවට ද්වේෂී පුද්ගලයෙක් බවට මෝහී පුද්ගලයෙක් බවට කාම අනුසේ රාගානුසේ පටිඝානුසේ අවිද්‍යානුසේ තමන්ගේ උපත ලබනවා අනුසේ ඉතින් ඒ නිසා පින්වතුනි අපි තේරුම් ගත යුතුයි මේ බව කියන වචනේ හරි හැටියටම විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් ඔය පටිච්චසමුප්පාද විග්‍රහය බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා විග්‍රහ කළේ මේ බව සකස් වීම පිළිබඳව ආදී නව අවස්ථාවක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. බව කියන තත්වයට පත් වෙන්න ඒ කියන්නේ කර්ම බීජය සකස් වෙන්නට අර බවපත්‍ය ජාති ජාති තත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා බව බවට පත් වෙන්න ඉස්සෙල්ලා අවස්ථා නමය මේ හිත තුළ ඔය බව සකස් වෙන්නට උපකාර වන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථා නමයට කිව්වා ආදී නව කියලා. ආදී නව අවස්ථාව මොනවද? අවිද්‍යාව කියන්නේ පළවෙනි අවස්ථාව. අවිද්‍යාව පත්‍ය සංකාර දෙවෙනි අවස්ථාව. සංකාර පත්‍ය විඥාන තුන්වෙනි අවස්ථාව. විඥාන පත්‍ය නාම රූප හතරවෙනි අවස්ථාව. නාම රූප පත්‍ය සලආයතන පස්වෙනි අවස්ථාව. සලආයතන පස්සෙ සම්පස්ස හයවෙනි අවස්ථාව. සම්පස්ස පත්‍ය වේදනා හතරවෙනි අවස්ථාව. වේදනා පත්‍ය තණ්හා අටවෙනි අවස්ථාව. තණ්හා පත්‍ය උපාදාන නවවෙනි අවස්ථාව. එතකොට මේ නවය සකස් වුණොත් උපාදාන පත්‍ය සම් බව සම් භූත සමුදේ වීවේ. මේ බව අපිට නිරෝධ කරන්නට පුළුවන් වෙන්නේ එමනන්න නෝපදවා ඉන්නට පුළුවන් වෙන්නේ අනුපාද වශයෙන් අවසන් කරන්නට පුළුවන් වෙන්නේ ඔය බව කියන අවස්ථාවට පෙර තියෙන මේ නම අවස්ථාවෙන් කොයි අවස්ථාවක හෝ අපි මේ බව සකස් නොකර ඉන්නට අවශ්‍ය වන්නා වූ අනුස්සති අනුපස්සනා තේරුම් අරගෙන ක්‍රියාත්මක කළොත් පමණයි. එහෙම නැත්නම් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති ක්‍රියාත්මක කළොත් අර සතර අතිපට්ඨානෙ කායේ කායානුපස්සනා, චිත්තේ වේදනා වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේ ධම්මානුපස්සනා ක්‍රියාත්මක කළොත් එහෙමනම් පින්වතුනි මේ බව සකස් වෙන්නේ කොහොමද? අර අවිද්‍යා මූලයෙන් තමන්ගේ හිතේ පටිච්ච සමුප්පාද විග්‍රහය ක්‍රියාත්මක වෙන විට. දැන් මේ පටිච්ච සමුප්පාද විග්‍රහය අවිද්‍යා මූලයෙන් ඉදිරිපත් කරපු වචන ටික තේරුම් ගන්න ඕන. ওই වචන ටික කියවා කියවා සත්‍යයනා කර කර හිටියට පාඩම් කරගෙන හිටියට උපාධියට ලිව්වට මේක ගායනා කරාට මේක හරියන්නේ නැහැ. මේක මේ වචන ටිකේ අර්ථ ධර්ම තේරුම් අරගෙන ඔය ආදී නව අවස්ථාව තමන් තමා තුළින් දැක ගන්න. මේක දැනුමක් ලැබෙනවා මම මේ කියපු කාරණේ නිසා මම මේ කියන නිසා ඔය හැම පින්නතුනකටම මේ ගැන දැනුමක් ලබා ගන්න පුළුවන් දැනීම. හැබැයි දැක්මක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ තමන් මේක තමා තුළින්ම අධ්‍යයක ගත්තොත් අත්විඳ ගත්තොත් තමාටම මේ හේතුඵල ධර්මයට මේ පටිච්චසමුප්පාද විග්‍රහයට ගලපා බහා බැලුව පමණක් නයි. ඒක නිසා පින්වතුනි අපි මේ බව සකස් කරන බව මේ බව අපි තුල අපිම නිර්මාණය කරගන්න බව මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව වෙන කවුරුවත් සකස් කරලා දෙන්නේ නැහැ. ඔය කියන අවිද්‍යා පත්‍ය සංඛාර ආදී වශයෙන් ඔය අවිද්‍යා මූල පටිච්චසම් උපාද විග්‍රහ විග්‍රහ කරපු අවස්ථා නම් යාති ක්‍රියාත්මක කිරීම නිසා අවසාන ප්‍රතිඵලය ඇටියට උපාදාන පත්‍ය භව භව පත්‍ය යාති යාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායාස සම්බන්ති කියන ආනිසංස නාය තමන්ට උරුම වෙනවා. නිසා පිතුනි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගන්නවා කියන්නේ ඔය වචන ටික කටපාඩම් කර ගැනීම පමණක්ම නෙමෙයි, වචන ටිකක් දැනගන්න ඕන මොකක් අවස්ථානමේ තමන්ගේ හිතෙන් එකින් එක තමන්ම තේරුම් ගන්න ඕන මේ අවස්ථානමේ ක්‍රියාත්මක වන ඇති මේ බව උදුරා ගැනීම ඇති මේ බව ගයගලා කපා ගන්නට පුළුවන්, මේ බව නිරෝධ කරන්න පුළුවන්. එතකොට ප්‍රධාන වචන තුනක් තියෙනවා, බව උදුරා ගන්න පුළුවන්, බව කපා ගන්න පුළුවන්, බව නිරෝධ කරන්න පුළුවන්. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කිව්වේ තැන බව නිරෝධයේ පිළිබඳව බුදුහාමුදුරුව විග්‍රහ කළා. ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විග්‍රහ කරනකොට බොජ්ජංග ආදී වශයෙන් මේ බව කය කරන්නට, එමනම් මේ බව අනුපාද වශයෙන් නිරෝධ කරන්නට මාර්ගය බුදුහාමුදුරුව පැහැදිලි කළා. දැන් මේ හැම පින්වතෙක්ම දන්නවා බුදුහාමුදුරුවන්ගේ එදා බුද්ධ ශ්‍රාවකයන්ට විශේෂ නමක් කිව්වා. මේ නම ත්‍රිපිටකයේ තියෙන හැම සූත්‍රයක්ම බුදුහාමුදුරුව දේශනා කළේ මෙන්න මේ කොටස. මේ නම මොකද්ද? භික්ඛු. භික්ඛු කියන්නේ ඔය කියන බව කය කරන්නට, කපල ගන්නට, සිඳ ගන්නට, මේ බව කපා ඉවත් කරන්නට, රාග බව, ද්වේෂ බව, මෝහ බව කපා ඉවත් කරන්නට අප කැප වෙලා ක්‍රියා කළ සිවණ පිරිසට කිව්වා භික්ඛු කියන වචන. දැන් මේ භික්ඛු කියන වචන අංගුත්තර නිපාතේ චතුත්ථක නිපාතේ සූත්‍රයකට පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. උපාසක උපාසිකා මහණ මෙහෙණ කියන සිවණ පිරිසම භික්ඛු කියන කොටසට අයිති. භික්ඛු කියන්නේ ඔය කියන රාග බව, ද්වේෂ බව, මෝහ බව කපා දමන්නට, උදුරා ගමන්නට, එමන මේ රාග ක්‍රය කරන්නට, ද්වේෂ ක්‍රය කරන්නට, මෝහ ක්‍රය කරන්නට අප කැප වෙලා ක්‍රියාත්මක වෙන, ක්‍රියා කරන මේ මාර්ග චර්යාව, මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන හැම කෙනෙකුටම එදා බුදුහාමුදුරුව භික්ඛු කියන වචනේ ආමන්ත්‍රණය කරන්නට භාවිතා කළා. නමුත් අද ඔය භික්ඛු කියන වචනේ මාගදී භාගාවේ පොත්වල තියෙනවා, නමුත් සිංහල භාෂාවේ අපි භික්ඛු කියන වචනේ වෙනස් කරගෙන තියෙනවා. භික්ෂූන් කියලා, භික්ෂුණීන් කියලා, භික්ෂූ කියලා මේක සංස්කෘත වචනයක්. භික්ෂු කියලා වචනයක් හෝ භික්ෂුණී කියලා වචනයක් හෝ කොහේවත් මාගදී භාගාවේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ භාවිතා කරලා නැහැ. තියෙන්නේ භික්ඛු, භික්ඛුණී. භික්ඛු කියන්නේ බව ප්‍රය කරන්නට අප කැප වෙලා කටයුතු කරන පිරිමි පුද්ගලයෝ. භික්ඛුණී කියන්නේ බව ප්‍රය කරන්නට රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ සිතෙන් උදුරා අස් කරලා කපලා අයින් කරලා ඉවත් කරන්නට ක්‍රියාත්මක වෙන, ක්‍රියා කරන, අප කැප වෙලා කටයුතු කරන සියලුම අය භික්ඛු කියන මේ උභය මේ ලිංගාර්ථයෙන් විග්‍රහ කළා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ බව ක්‍රය කරන්නට අප කැප වෙලා කටයුතු කිරීම තමයි භික්ඛු කියන්නේ, වෙන මොකක්වත් එහෙම නෙමෙයි. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගේ අනුකාමිකයෝ කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් හිටියා. භික්ඛු සංඝස්ස දේම කියලා කොටස් දෙකක් තියෙනවා. දක්ෂිණ විභාග සූත්‍රයේ තව බොහෝ සූත්‍රවල විධාන අංශ සූත්‍රයේ කියන භික්ඛු සංඝස්ස දේම. භික්ඛු කියන්නේ බව ක්‍රය කරන්නට රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ සිතේ තාම කපලා දාගන්නේ. ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව කපලා රාගත්වයේ, ද්වේෂත්වයේ, මෝහත්වයේ කරන්නට අප කැපවලා කටයුතු කරන සෑම කෙනෙක්ම විභූ කියන වචනේ දා බුදුහාමුදුරුවෝ හැදින්වුවා. හැබැයි සංඝ කියන්නේ මේ විභූ කොටනේ ඉහළට ගිහිල්ලා රාග බව, ද්වේෂ බව, මෝහ බව කපා ගමන්නට අවශ්‍ය මූලික සියලුම කටයුතු කරලා සංගහලා දාලා මේ සම්බන්ධතාවය, මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව සම්බන්ධතාවය මේ සංසාරයේ බැඳීමට හේතු වෙන, බද්ධ වීමට හේතු වෙන, සංවිවීමට හේතු වෙන රාග බව, ද්වේෂ බව, මෝහ බව සං කියන වචනේ විග්‍රහ කළා. ඒ සං ගහලා බිඳලා දාලා අපලා අස්කරපු කොටසට කිව්වා සංඝ කිය. එනිසා පින්වතුනි මේ සංඝ කියන වචනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ එදා අදත් කවදත් පාවිච්චි කරන්නේ, භාවිතා කරන්නේ මගඵලලාභී උත්තමේකට පමණයි සංඝ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරමින් රාග, ද්වේෂ, මෝහ ප්‍රේරණයට කපා සිඳ අයින් කරන්නට අප කැප වෙලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා, ඒ උත්තමයා මාර්ගයේදී ඉන්නවා, මාර්ග චර්යාව අනුගමනය කරනවා, මාර්ග ප්‍රතිපදාවක ඉන්නවා. ඒ පුද්ගලයා විප්පු සාමයේ පුද්ගලයා සංඝ කියන தත්වයට පත් වෙලා නැහැ. සම්බන්ධතාවයේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සතරට බැඳෙන සම්බන්ධතාවයේ ඒ පුද්ගලයා මුදිලා නෑ, ජීවිත තාම හරියට පාර කරගෙන නෑ. ඉතින් මේක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසා තමයි අපි සංසාරයට බැඳෙන්නේ, බද්ධ වෙන්නේ, සම්බන්ධ වෙන්නේ, සංදි වෙන්නේ. මේ සතර ගමන දිගින් දිගටම දුකටපත් වෙමින් මේ ගමන යන්නට හේතු වෙනවා. ඉතින් මේක නිසා මේ උතුම් බුද්ධ ධර්මය, පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගත්ත කෙනෙකුට පමණයි මේ බව සාමූලිකව කපලා අයින් කරලා ඉවත් කරලා ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරලා සංඝ කියන තත්ත්වයට පත් වෙන්න නම් ඒ පුද්ගලයා මේ ත්‍රිසික්ඛා තුන් ආකාරයකට කපා දැමිය යුතුයි. සික්ඛා කියන වචනේ තේරුම දැන් අපි ශික්ෂණය කියන මාර්ගීවාත් මේ සංස්කෘත වචනයක් පාවිච්චි කරනවා. නමුත් මේකේ මාර්ගී භාෂාවේ වචනේ සික්ඛා. සික්ඛා කියන්නේ කපා දැමීමට හේතු වෙන, උපකාර වන, මාර්ගය පැහැදිලි කරන දුන්න තුන් ආකාර වූ දෙයක්. මේ මාර්ගී භාෂාවේ මේ කොටස් තුන සංවර සීලය, සංසිඳ වීම නැමැති සමත විපස්සනා, සම්මා නැමැති ආරයස්ථාන්ත මාර්ගය ඇතුළත මේ ත්‍රිසික්ඛා විග්‍රහ කරනවා. ඒකෝ ත්‍රිසික්ඛා කියන්නේ සීල, සමාධි, ප්‍රඥා, එහෙම නැත්නම් සංවර, සංසිඳීම, සම්මා කියන මේ වචන පෙළ දෙකකින්ම විග්‍රහ කරනවා. දැන් මේ සීලයෙන්, සමාධියෙන්, සමතේ විපස්සනාවෙන්, ආරයස්ථාන්ත මාර්ගයෙන් කියන තුනෙන්ම ත්‍රිසික්ඛාවෙන්ම අපි කපා ගැනීමේ මොකක්ද මේ සිතේ උපත ලබන කෙලෙස් සහිත වූ සංසාරයට සම්බන්ධ වෙන්නට හේතු වන්නා වූ රාගය, ද්වේෂය, මෝහය, එහෙම නැත්නම් ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, පියාප්‍රිය කර වැරදිසේ මැනීම. එතකොට පුතග්ජන අස්තුතවත් පුතග්ජන පුද්ගලයෙකුගේ ගතිය ඔය ඇහැ කන නාසය දිවකය මන හයම පාවිච්චි කරනකොට මේ ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, පියාප්‍රිය කර නන් සංසර්ධනය කරන. එතකොට මේ පියදේට ඇලීමක් අපේ දේට ගැටීමක් පියාපියාතර සංසන්දනය කිරීමක් නිසා පින්වතුනි සිද්ධ වෙන්නේ තමන් දැන හෝ නොදැන හෝ මේ පංචස්කන්ධය කියන කොටස් පහකින් යුක්ත වූ මේ පැවැත්ම තුළ අපේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ කොටස් පහකින් යුත් මේ දේ මේ පංචස්කන්ධය අපි උපාදානය කරගන්නවා. උපාදානය කරගන්නේ නැහැ පංචස්කන්ධය භාවිතා කරලා පරිහරණය කරාට. පංචස්කන්ධය පරිහරණය කිරීම භාවිතා කිරීම නොකර බුදුහාමුදුරුවන්ටවත් අරහතුන් වහන්සේටවත් වෙන කිසිම පුතග්ජන හෝ මරතලලාභී කෙනෙකුට හෝ ජීවත් වෙන්නට බෑ මොහොතක්වත් මේ කියන පංචස්කන්ධය පරිහරණය නොකර භාවිතා නොකර. නමුත් ආර්යයන් වහන්සේ කෙනෙක් මගඵල ලැබූ බව ක්‍රය කරපු සංඝ කියන තත්වයට පත් වූ ආර්යයන් වහන්සේ කෙනෙක් දන්නවා තේරුම් අරගෙන කියනවා මේ පංචස්කන්ධය උපාදානය කර නොගත යුතුයි. උපාදානය කර නොගෙන භාවිතා කරන්නට පමණක් පුළුවන්. දැන් මේකට පොඩි උදාහරණයක් පැහැදිලි කරන්නට අවශ්‍යයි. මේ පංචස්කන්ධය කියන්නේ අද සම්මතයේ ඔය කියන මේ භවයක් වතුණු ශරීර පුරනවා සම්මතයෙන් බුද්ධාගමේ පංචස්කන්ධය. ඒක වැරදි. පංචස්කන්ධය කියන්නේ මේක අධ්‍යාත්මාව අධ්‍යාත්මික අධ්‍යාත්මික මානීය පංචස්කන්ධය. ඒක නම් බාහ්‍ය පංචස්කන්ධය ගාහ කුල යාන මාන ඉච්ඡ කඩම් මේ දොර දූ දරුව අම්මලා තාත්තලා යාළුවෝ මිත්‍රයෝ භාර්යාව අනු දරුවෝ මේ ඔක්කොම බාහ්‍ය පංචස්කන්ධය. මේවත් උපාදානය කරනවා. මම කියලා මගේ කියලා මට කියලා ඒ තමම හේතු ආත්මි හේතුමේ අත්තාති කියලා මමත්වෙන් මඤ්ඤතාවේ මේ සම්බයක් වන්නු ශරීර කූර්ව උපාදානයේ මගේ මම මට අයිති මගේ ආත්මි. එනිසා පින්වතුනි මේ භව රාග භව ද්වේෂ භව මෝහ භව යම් කිසි කෙනෙකුගේ හිතේ විරාත්මක වෙනවා නම් ඔය පංචස්කන්ධය උපාදානය කර ගන්නවා මයි. මේ උපාදානය කර නොගෙන මේ පංචස්කන්ධය වාර්තා කරන්නට පරිහරණය කරන්නට පුළුවන් කම තියෙනවා. ඒක තමයි බුද්ධ ධර්මයේ හරය. ඒ නිසා අපි පුතග්ජන ධර්මයේ පත් වෙන්නේ මඟපල නොලබන්නේ මේ සංසාරයේ කියලා අලි බැඳෙන්නේ වද්ද වෙන්නේ සංයෙන්නේ සමුදේ උපදීන්නේ රාග බව ද්වේෂ බව මෝහ බව අපේ ඉච්ඡේ උපදීන්නේ ඔය කියන පංචස්කන්ධය හරියට තේරුම් නොගෙන මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමට යෑම ඉදයි. පංචස්කන්ධය උපාදානය කර ගැනීම සියලුම පුද්ගලයන් පුද්ගලයන්ගේ අනිවාර්ය සිද්ධියක්. මේ පංචස්කන්ධය පිළිබඳව හරියට තේරුම් නොගැනීම නිසායි පංචස්කන්ධය උපාදානය කරන්නේ. මේක අපි උපාදානය කරගත්ත පංචස්කන්ධය පුතග්ජන බුද්ධයෙක් හැටියට අපි උපාදානය කරගත්ත නම් පංචස්කන්ධයේ කොටස ඒක නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවත්වන්නට නවත්වන්නට පුළුවන් කියන තීරණයක් අරගෙනමයි උපාදානය කරගන්නේ. මේකේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව තේරුම් නොගැනීමෙන්මයි ඒක උපාදානය කරන්නේ. ඒ නිසා දැන් මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර වෙනස හරි හැටියටම තේරුම් ගන්න ඕනේ නිවන අවබෝධ කරගැනීමට උත්සාහ කරන කටයුතු කරන ක්‍රියාත්මක වල බව ක්‍රය කරන්නට අපකට වී කටයුතු කරන භික්ඛු කියන තත්වයට පත් වූ හැම කෙනෙක්ම. ඒ වගේම රාගත්වය ද්වේෂත්වය මෝහත්වය කරන්නට ක්‍රියා කරන අර රාග ද්වේෂ මෝහ කියන තත් තුන තමන්ගේ හිතෙන් ඉවත් කරන්නට යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් කටයුතු කරනවා නම් එතෙන්දී මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර වෙනස පැහැදිලිවම තේරුම් ගත යුතුයි. දැන් පංචස්කන්ධය කියන්නේ රූප ගොඩක් රූපස්කන්ධය, වේදනා ගොඩක් වේදනාස්කන්ධය, සංඥා ගොඩක් සංඥාස්කන්ධය, සංකාර ගොඩක් සංකාරස්කන්ධය, විඥාන ගොඩක් විඥානස්කන්ධය. දැන් මෙතන මේ පංචස්කන්ධය සහ නාම රූප කියලා දෙකක් බුදුහාමුදුරුවෝ බුද්ධ ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. මේ දෙක හරියට විග්‍රහ කරලා තේරුම් ගැනීමේ පමණක් නොවුණත් මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය අතර ඇති වෙනස තේරුම් ගන්නට පුළුවන්. කිංවතුනි පංචස්කන්ධය උපාදානීය කරගන්නේම මෙන්න මේ යම් කිසි ක්‍රියාවක් වීමෙන්. මේ ක්‍රියාවට කියනවා සංකාර. මෙන්න මෙතෙන් දෙන්නයි මම මේ සියලුම කර්ම කාරණා විග්‍රහ කරේ. සංකාර කරන්නේ පුතක් ජන සුත්‍රය. සංකාර කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සම්බන්ධතාවයක් උපාදනය කරන සමුදය ධර්මයක් විකරණ නිර්මාණය කරන භව සකස් කරන යම් කිසි ක්‍රියාවකට සංකාර කියනවා. සංසාරයට සම්බන්ධ කරන සමුදය විකරණ සම්බන්ධතාවයක් ඇති කරන කර්ම බීජ සකස් කරන භව සකස් කරන හැම ක්‍රියාවක්ම සංකාරයි. මේ සංකාර පෘථග්ජන පුද්ගලයේ පමණයි සංකාර ක්‍රියාත්මක කරන්නේ. ආර්යයන් වහන්සේ කෙනෙක්, අරහතුන් වහන්සේ කෙනෙක් සංකාර කරන්නේ නැහැ. ක්‍රියාසිත් පවණයි පවත්තරන්නේ. කාර්යසිත් පවණයි පවත්තරන්නේ. දැන් මෙතන සංකාර කියන්නේ වචන දෙකක්. සං කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නැවත නැවතත් සංදි වෙන, බද්ධ වෙන, බන්ධ වෙන ක්‍රියාකාරකම්. රාගයේ, ද්වේෂයේ, මෝහයේ යරි තුපිනවන එක සං. කාය කියන්නේ ක්‍රියාව. ඒ සඳහා කරන ක්‍රියාව. ඒ නිසා මේ සංකාර තේරුම් ගන්නු. එහෙමනම් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ සංකාරයක් පිළීම නිසාමයි. සංකාරයක් නොකළොත් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයක් නුන ඒ පංචස්කන්ධය පරිහරණය කළාට අපි සංසාරයට සම්බන්ධ වෙන්නේ නැහැ, සමුදේ උපදින්නේ නැහැ, භව රහස් වෙන්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා නිවන අවබෝධ වෙනවා. නිබ්බාන කියන අර බැඳි තුන කපල දාන්න පුළුවන්. ඒ අනුව රාගාංශය, පටිඝාංශය, අවිජ්ජාංශය උපදින්නේ සංකාර කිරීමේ පමණයි. මේක තේරුම් ගත යුතුයි. එහෙමනම් ඕනෑම පෘථග්ජන පුද්ගලයෙකුට පුළුවන් මේ සංකාර තේරුම් අරගෙන මේ සංකාර වලින් මිදිලා නිදහස් වෙන්න. මේ සංකාර වල තියෙන තමන්ගේ කැමැත්ත අනුව සිදුවන දෙයක් බව තේරුම් අරගෙන, පටිච්ච වීම නිසා සිදුවන බව තේරුම් අරගෙන, මේ සංකාර නිසා මේ සියලුම දුක ඇති වෙන බව තේරුම් ගන්නට බුදුහාමුදුරුවෝ ධර්ම පාඩයක් විග්‍රහ කළා. මොකද ධර්ම පාඩයේ සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ හේතුමකෝ විසුද්ධිය. දැන් සබ්බේ සංඛාරා අනිත්‍යාති, ඒ වගේම සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. එතකොට මේ සංඛාර කරන සියලුම පුරුතඥන පුද්ගලයෝ මේ ධර්මතාවයේ තේරුම් නොගෙන මේ සංකාර සියල්ම දේ වටිනවා, ප්‍රියයි, මනාපයි, මිහිරි, නිත්‍යයි, සුඛයි, අත්තයි කියලා මේ සංකාර පාත්තු. පුතඥන් සියලුම පුද්ගලයෝ සංකාර පවත්වන්නේ ඒ සංකාරවල නිශ්චිත වූ වටිනාකමක් ආස්වාදයක් සැපයක් සුවයක් ලබන. නමුත් මේ කරන සංකාරවලින් වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර හෝ විශේෂයෙන්ම පුඤ්ඤාම් සංකාර, අපුඤ්ඤාම් සංකාර වූ අනින්ජාම් සංකාර කියන තුනෙන් කිසිම එකක නිශ්චිතවම ලැබෙන නිවනක් නිබ්බාන සුවයක් නැහැ. හැම අවස්ථාවෙම පුතග්ජන බුද්ධලෝ නමුත් කරන කියන හිතන සියලුම සංකාරවල පුඤ්ඤාම් සංකාර, අපුඤ්ඤාම් සංකාර, අනින්ජාම් සංකාරවල යම් ආකාරයක නිශ්චිත වූ නිත්‍ය වූ සුඛ වූ අත්ථ වූ සුවයක් අභිනන්දනයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කියා යායන් තණ්හා කෝණ බල්කා తත්‍ර తත්‍ර අභිනන්දනි తත්‍ර తත්‍ර අභිනන්දනි අභිනන්දනයක් බලාපොරොත්තු වෙනවා. ඒ අභිනන්දනයක් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම අභිලංකාරයක් කරනවා. අභිලංකාර තුනයි තියෙන්නේ පුඤ්ඤාංකාර, අපුඤ්ඤාංකාර, අනින්ජාභි සංකාර. මේ තුන විශේෂයෙන්ම මේ නිවන ප්‍රතිපක්ෂ වූ නිවන ආවරණය කරන අර සසරට බද්ධ වෙන අර සංසාරයි කියන தත්වයට පත් කරවන වැරදි ගති තුන. යටි දේව තුන. නම් බුද්ධ ආගමේ පුඤ්ඤාංකාර තමයි බුද්ධ ආගමේ දේශනා කරන්නේ. බුද්ධ ආගමේ බුද්ධ ආගමේ තියෙන පුඤ්ඤාංකාර නම් බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ මේ පුඤ්ඤාංකාර අවිද්‍යාවෙන් කරන බව පැහැදිලිව පිළිසිදුව දේශනා කරනවා. ඒ වගේම මේ උපනිෂද් ධර්මයේ සහ ප්‍රාණයාම භාවනාව අනුදැනවදාල ජෛනාගම සහ යම් ආකාරයක එදා බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරපු ආගම්වල අනිඤ්ඤාංකාර බ්‍රහ්මත්වයට පත් වෙන අරුන්ත්‍රීතරවලට යන්න පුළුවන් දේවල් අභිසංකාර හැටියට අනිඤ්ඤාභිසංකාර වටිනා බවට පැහැදිලි කරනවා. දැන් හොඳට කල්පනා කරන්න ඕන බුදුදහමේදී පින්කම් කරලා මේ ලෝකේ මේ දෙව් මිනිස් සැප ලබන්න එමුණන අර වන්දා මිසාකා මල්ලිකා සුමනා සුනන්දාමෙන් බෝ සම්පත් රූප සම්පත් ධන සම්පත් ලැබ මේ පෙරින් පුරපුර පාරමිතා පුරපුර බෝධිසත්ව පෙරුම් පුරපුර මතු බුදු වන්නට කටයුතු කිරීම. නමුත් බුදු ධර්මයේ එහෙම එකක් නැහැ. මේක තේරුම් ගත යුතුයි. මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර තුනම යම් කිසි මිනිහෙක් කරනවා නම් බෞද්ධ ඔක්කොම කරනවා. මේ තුනම මේ තුනෙන්ම බොහොම නිවන වාගෙන ඉන්නවා. මේක හොඳට තේරුම් ගත යුතුයි. බෞද්ධ කියන්නේ බෑ. ඒ බුද්ධය බෞද්ධයෙක් නෙමෙයි, ඒ බුද්ධය අබෞද්ධයෙක්. නමුත් බුද්ධ ආගම්කාරයෙක් වෙන්න පුළුවන්. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. පුඤ්ඤාංසංකාර කිරීමත්, අපුඤ්ඤාංසංකාර කිරීමත්, අනිඤ්ඤාංසංකාර කිරීමත් කියන තුන පිළිසිදුව පැහැදිලිව තේරුම් ගත්තේ නැත්නම් ඒ බුද්ධයාට මේ බව උදුරා ගමලා, බව නිරෝධ කරලා බුද්ධ කියන ත්වයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව අර අභිලංකාර තුනෙන්ම පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර තුනෙන්ම මොකද වෙන්නේ? අවිද්‍යා මුලේ බව නැවත පුනා බව කියන ත්වයටපත් කර කර බව සකස් වෙනවා. එනිසා පින්තුනි බෞද්ධයෝ නම් බුද්ධ කියන ත්වයටපත් වෙනවා නම් මේ බුදුන් දැක නිවන් දකින්නට කල්පනා කරනවා නම් බව උදුරා ගන්නට අවශ්‍ය වන්නා වූ කර්ම කාරණා සකස් කරන්න නම් මේ පුඤ්ඤාංකාර, අපුඤ්ඤාංකාර, අනිඤ්ඤාංකාර කියන තුනමත් නිවනට ප්‍රතිපක්ෂ වූ විරුද්ධ වූ නොකර යුතු අත්‍යවශ්‍ය යුතු ඉවත් කර යුතු බව හොඳට පැහැදිලිව තේරුම් ගත යුතුයි. දැන් මේ බුදුන් දැක නිවන් දකිනවා කියන එකේ තේරුම බව උදුරා ගමන් නිවන් දැකීම. දැන් බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ බව උදුරා ගැනීම. රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා ගැනීම. සම්භව උදුරා ගැනීම. සම්භව කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බවට පත් වීම. අලුතෙන් තත්ත්වය සකස් කළා, නිර්මාණය කළා ඒ බවට පත් වීම. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕනේ පුඤ්ඤාභි සංකාර කරගොත් පැවැත්ම කාම ලෝකවල සුගති ලෝකවල අතරමං කරන තත්වයකට පත් වෙනවා. දිව්‍ය ලෝකවල සදෙව්ලෝක සහ මනුෂ්‍ය ලෝකවල බෝතිසන් ලෝකේ කාම ලෝක කියන්නේ කාම ලෝක. කාම ලෝකවල අතරමං වෙන්නේ පුඤ්ඤාභි සංකාර කිරීම නිසා. දැන් පුඤ්ඤාභි සංකාරයක් කියන්නේ මොකද්ද කියන එකත් මම කියන්න ඕන. පින්කමක් කියන්නේ පුණ්‍ය කර්ම කියන එක නෙමෙයි. දැන් කර්ම හතරක් තියෙනවා. පුණ්‍ය කර්ම, පාප කර්ම, කුසල කර්ම, අකුසල කර්ම. මේක වෙන එකක්. පුඤ්ඤාභි සංකාර කියන්නේ ඊට වඩා හුඟා වෙනස්. දැන් පුණ්‍ය කර්මයක් කළාම පින්කමක් කරගත්තාම ඒක මේ පුණ්‍ය කර්මය පුණ්‍යාභි සංකාරයක් බවට පත් කර ගැනීමට ක්‍රියා කරන බොහෝ අංග. අද නොදන්නා කම නිසා, අඥාන කම නිසා. දැන් පුණ්‍ය කර්මය පුණ්‍යාභි සංකාරයක් කරගන්නේ කොහොමද කියන එක මම විනාණයකින් පැහැදිලි කරනවා. අපි හිතමු අපි දානයක් දෙනවා කියලා. මේ දානය දීලා ඒ දානයෙන් අපි පින්කමක් කරන්නේ. පින්කම හරි. පින්කම කරන්නේ යම් කිසි හේතුවක් ඇති. දැන් දානයක් දෙන්නේ හෝ තමන්ගේ මව්පියන් මරණාම හරි කොහොම හරි එහෙම නැතුව හරි දානයක් දෙනවා. පුණ්‍ය ඒක පුණ්‍ය ක්‍රියාව. පුණ්‍ය කර්මය. මේ පින්කම කරලා ඊට පස්සේ තමන් ඒ පින්කමෙන් කරගත්තා වූ හදයන් පුණාති පුණ්‍යම් කියන සත්‍යේ චිත්ත ප්‍රසාදයෙන් ඒ ප්‍රසාද වූ චිතෙන් පිරිසිදු වූ චිතෙන් චිත්ත ප්‍රසාදයෙන් පත් වූ චිතෙන් අපි යමක් ප්‍රතිලාභයක් ආය ආපහු අපිටම ලබා ගන්න ඉල්ලනවනම් ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ප්‍රශංසාවක් ප්‍රබෝධයක් ප්‍රතිලාභයක් ප්‍රණාමයක් ප්‍රමියන වචනය කියනවනම් ආපහු තමන්ට ලැබෙන දෙයක්. එහෙම ලැබෙනවා නම් ඉල්ලනවා නම් ඒක ප්‍රාර්ථනාවක් කරනවා නම් මේ කරගත්ත පින්කමෙන් මට දෙව් මිනිස්සුන්ට ලැබේවා, මට මතු රූප සම්පත්තිය, භෝග සම්පත්තිය, ධන සම්පත්තිය ලැබේවා, මට මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා. මේක පුණ්‍යානුසංකාරයක් වෙනවා. තමන්ගේ නිවන ප්‍රමාද වෙනවා. තමන් සංසාරයට බද්ධ වෙනවා පුණ්‍යානුසංකාරයක් කිරීම නිසා. එනිසා හොඳට තේරුම් ගන්න ඕන මේ පුණ්‍යාභි සංකාර කියන එක පුණ්‍ය කර්මයක් නෙමෙයි. පුණ්‍ය කර්මයි පුණ්‍යාභි සංකාරයි හොඳට තේරුම් ගන්න. දැන් මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන මම මුලින්ම ප්‍රකාශ කළ දෙයක් තියෙනවා ආමිෂ පූජා. සියලුම ආමිෂ පූජා කරන්නේ මෙන්න මේ පුණ්‍යාභි සංකාර සඳහා යැදීම සඳහා තමන්ටම යමක් ඉල්ලා ලබා ගැනීමට යාඥා කිරීමට හිඟන්නේක් වගේ යැදීම සඳහා. අද විශේෂයෙන්ම බොහෝ තැන්වල පින්කම් කරන තැන්වල කවුරු කොහොම කොතැනද කොයි විදිහෙන් හරි කිව්වත් ඔය ආමිෂ පූජා නොයෙක් පූජා තියෙනවා. දැන් හඳුන් ගුරු පූජා, මල් පූජා, පහන් පූජා, අද චිරේතු පූජාවක්ද මොකද්ද පිළිවෙල පූජාවක්ද උදුවියන් පූජාවක්ද කියනවා. මේවා ඔක්කොම කරන්නේ ඔය කියන ආමිෂයට, ඔය කියන යදින්නට, ඔය කියන යාඥා කරන්නට, ඔය කියන තමන්ටම ප්‍රතිලාභයක් ලබන්නට, මේ කියන පුණ්‍යාභි සංකාරය කරන්නට, තමන්ගේ සංසාර ගමන කාම ලෝකෙක සුගති ලෝකෙක අතරමං කරන්නට. ඒ නිසා පින්වතුනි මොන ධර්මයේ කිව්වත් වැඩක් නැහැ. කරන්නේ ඔය කියන පුණ්‍යාභි සංකාර නම් විතර තමන්ගේ නිවන ප්‍රමාද කරනවා. තමන් කාම ලෝකවල සුගති ලෝකවල අතරමං වෙනවා. තමන්ගේ නිවන තමන්ම ප්‍රමාද කරගන්නවා සියලුම පුණ්‍යාභි සංකාර නිසා, සියලුම ආමිෂ පූජා නිසා. ඒ නිසා මේ ආමිෂ පූජාවන් ගැන බුදුහාමුදුරුවෝ හැම තැනකදීම යම් ආකාරයක බැහැර කිරීමක් බ්‍රහ්මජාල සූත්‍රයේ තව බොහෝ සූත්‍ර ධර්මවලට විග්‍රහ කළා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තියෙන්නේ මේ ආමිෂ පූජාවට නෙමෙයි පිළිවෙතින් පිළිගැනීමට, එහෙම නැත්නම් ධම්මානුධර්ම ප්‍රතිපදාවට මාර්ග චර්යාවට. ඒක පූජාවක් එහෙම නෙමෙයි. අද මිනිස්සු වැරදි වෙලා ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා මේක වැරදියට කියනවා. ඔයවත් එහෙම ප්‍රතිපත්ති පූජාවක් නෙමෙයි. ඒක ප්‍රතිපදාවක්. ඒක පිළිවෙතක්. ඒක මාර්ගචර්යාවක්. ඒ වගේම අපුඤ්ඤාණ සංකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. මොකද බොහෝ අය අපුඤ්ඤාණ සංකාර ගන්නවා. දැන් මේ පාපය අකුසලයට වඩා බලවත් අපුඤ්ඤාණ සංකාරය. දැන් තමන්ට දුකට හේතු වෙන තමන්ගේ ද්වේෂයට හේතු වෙන දෙවෙනි ද්වේෂයකට මුල් වෙන යමක් තමන්ට සිදු වුණාම තමන්ට පාඩුවක් අලාභයක් මොකක් හරි දෙයක් සිද්ධ වුණාම තමන් දුකටපත් වෙනවා වේදනාවටපත් වෙනවා දුම්නසටපත් වෙනවා මේ දුකට වේදනාවට දුම්නසටපත් වුණාම අපි කරන්නේ පුතර්ජන පුද්ගලයෝ කරන්නේ මේ ඉවසන්න බැරුව ගිහිල්ලා මේකට යම් තැනක දේවාලයක කෝවිලක පන්සලක බෝධියකට ගිහිල්ලා මේකට වස්කරු කියනවා ශාප කරනවා පොල් ගන්නවා යදිනවා යාඥා කරනවා අර මගේ රත්තරන් මාලේ නැතුණා මේ නාලි ගැට්ටේ කිනාට මේ මේ මේවා එන්නෝන අරවා කියලා මේවා කියලා මරලා තෝරන් දීලා දෙස්දෙවල් කියලා වස්කරු කියලා මේක තමයි දැන් අර සිද්ධ වෙච්ච දේ පාඩුව දුක එකක් මේක මේ මේ සිද්ධ වෙච්ච පාඩුව නිසා දුක නිසා මේ කරගත්ත දේ සංසාරේ සතර අපායට යන දෙයක් බවට පත් වෙනවා මේක තමයි අපුඤ්ඤ අභිසංකාර මේක අභිසංකාරය මේ තමන්ට මුණාහි තමන්ගේ සමාහිත කියන්නේ නැතුණා වෙන්න පුළුවන් තමන්ට විරුද්ධකාරී වුණා වෙන්න පුළුවන් තමන්ට නොගැලපෙන නොපෑයෙන නොසීහෙර දෙයක් සිද්ධ වුණාම එතෙන්දි තමන් ඒකට යම් ආකාරයක ප්‍රතික්‍රියාවක් කරනවා ද්වේෂයෙන් වෛරයෙන් දෙවෙනි ද්වේෂයෙන් තණ්හාව. ඒක අපුඤ්ඤාම සංකාරයක් වෙනවා. තමන්ගේ සංසාරේ සතර අපායට යන ක්‍රියාවක් වෙනවා. දැන් අර පුඤ්ඤාම සංකාරයක් කළාම කොතනද අතරමන්නේ අර කියන කාම ලෝක හරි. අපුඤ්ඤාම සංකාරයක් කළාම කොතනද අතරමන්නේ සතර අපාය. ඊළඟට අනිත්‍ය සංකාරයක් කරාම කොතනද අතරමං වෙන්නේ අර කියන අසංයතල හතර. ඒක ඔය තුනෙන් වැඩියම බලවත් වැඩියම නිවනට ප්‍රමාද වෙන වැඩියම නිවන විකෘති කරන එහෙම නැත්නම් නිවනට බාධාක වෙන දේ තමයි අනිත්‍ය අභිසංකාර. අනිත්‍ය සංකාර කියන්නේ අරූපී බ්‍රහ්මත්වයට බ්‍රහ්ම සාභයත්වයට පත් වෙන අර අචිත චෞත උද්දකරාම පුත්‍රලා ආරාවකාලාමල වගේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට අවිඥාමී නැතිීතිය පුද්ගලයෝ සියලුම දෙනා ඒ ඔය කියන අනිත්‍ය සංකාර කරලා අරූපී බ්‍රහ්මචාරය. ඒ අය එතන තීරණය කළා නිවන කියලා. ඒ නිසා එතන ඥාන කරක් නැහැ කියන එක තීරණය කළා. නමුත් එතන කොයි තරම්නම් දිග කාලයක්ද කිව්වොත් මේ මනුෂ්‍යයන් අතරේ බුද්ධත්වයට පත් වූ බුද්ධ කල්ප හතක් බුදුරුන් අත්නමක් බුද්ධත්වයට පත් වෙලා බුදු ඒ බුද්ධ කල්ප හත අවසන් වන තුරු අර අනිත්‍ය සංකාර කරලා ඔය නේව සංඥා නා සංඥා යතනේ රූපඤ්ඤායතනේ විඥානඤ්ඤායතනේ ආඥානඤ්ඤායතනේ වගේ මේ හතර තැන් පිළිය ඒ බුද්ධයාට බුද්ධ කල්ප හතක් බව කියනු අසංයතත්වයට පත් වෙන නිසා අරූපී tattvayata patthina nisa budhimana ahannata nora wen nisa me dharmaya therum gannata bari neva sanyana asanya nisa e buddhaya pramana nivana pramana e nisa pinnathuni hondatama therum gannadona ekak oy panchaskandhe yama akarayata upadana karagena inne kota e ewa panchaskandhe upadana karaganna kiyanne punyana sankarayen panchaskandhe upadana karaganna අපුඤ්ඤාණ සංකාර වෙන්නු පංචස්කන්ධයේ උපාදානය කරගන්නවා අනිත්‍ය සංකාර වෙන්නු පංචස්කන්ධියම උපාදානය කරගෙන මේ සංසාර ගමන දිගින් දිගටම පාත්‍රාගෙන යනවා වූ ක්‍රියා පිළිවෙතක ක්‍රියා මාර්ගයක නිරත වෙනවා ඒක තමයි ගච්ඡාන. ඒක අර බුද්ධං ධර්මං ගච්ඡාන කියන එකට විරුද්ධයි. ඒක සංසාර ගච්ඡාන. ඒක සංසාරයි කියලා රාගයේ ද්වේෂයේ මෝහයේ සාරයි කියලා ඒ මාර්ගය අනුගමනය කරනවා ඒක සංසාර ගැටය. බුදුහාමුදුරුවෝ මේ අනේක ජාති සංසාරම් කිව්වේ මෙන්න මේ ගමන් මඟ මේ මෙතෙක්කල් සංසාරයි කියලා රාගයේ ද්වේෂයේ මෝහයේ සාරයි කියලා මේ ගමන් කරපු මාර්ගයේ තේරුම් ගත්තා මේක නිස්සාරයි අසාරයි අනාතයි ඒ නිසා මේ සං මෙතෙක් සාරයි කියලා හිතුුදේ අසං කියන ඒ කියන්නේ මේක මේ සං වලින් ඉවත් කියයි රාගයේ ද්වේෂයේ මෝහයේ ඉවත් වෙන රාගයේ ද්වේෂයේ මෝහයේ ඉතින් අත්තරින් පුළුවන් ඒක අසං එතකොට සංසාරයි කියේ රාගයේ ද්වේෂයේ මෝහයේ සාරයි කියලා ප්‍රියාපරින් අසං කියේ රාගයේ ද්වේෂයේ මෝහයේ ඉතින් අයින් කරන්න අස් කරන්න පුළුවන් අන්තිම වාසේ සංඛය කරන්න පුළුවන් මේ රාගයේ ද්වේෂයේ මෝහයේ කියන සං නැවත නූපදින ලෙස බැමි තුන කපලා දාලා බව ක්‍රය කරලා මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යලි නූපදින ලෙස සාධාරණ නිදාසනට පුළුවන් ඒ වචන තුනක් තියෙනවා සංසාර අස සංකේ සංසාර අස සංකේ කියන වචන තුන මාර්ගී වචන තුන මේ තුනම එක වචනයක් ඇතුළත තියෙනවා සාර අසංකේ කිය සාර අසංකේ කියන්නේ දාන ඉලක්කමක් එහෙම නෙමෙයි වචන තුනක් සාර අසංකේ අර මැදේකේ තියෙන අසං සාර අර මුලේකේ සංසාරය සංසාර අසං සංකේ ওই වචන තුන තමයි සාර අසංකේ මේ කල්පේදීුවේ මේ වචන තුනේ අර්ථ ධර්ම නිත්‍ය පටිසම්භිදා තේරුම් අරගෙන මේ ක්‍රියාකාරකම් තුනම තේරුම් ගත්ත බුද්ධයා ඒ තේරුම් ගැනීමට ගිය කාල පරාසය සාර අසංක කල්පය ඒ නිසා මේ ඔය කියන වචනකින් ඉලක්කමකින් කියපු ගානක් එහෙම මෙතන නැහැ මෙතන එහෙම එකක් නැහැ ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕනේ මේ සං තේරුම් ගත්තොත් රාගය ද්වේෂය මෝහය වටිනාකම වටිනවා කියලා හිතන එක තමයි සංසාර රාගය ද්වේෂය මෝහය අත්තරිය ඇති තමන්ගේ හිතෙන් කියන එක තමයි අසං රාගය ද්වේෂය මෝහය හිතේ උපදින උපදින හැම අවස්ථාවකම ඒක කපලා අයින් කරලා අස් කරන්න පුළුවන් කියන තේරුම් අරගෙන ක්‍රියා කරන එක තමයි භව ක්‍රය කරනවා කියන්නේ රාගය ක්‍රය ද්වේෂය ක්‍රය මෝහය ක්‍රය සංඛය කරනවා කියන්නේ කාම ක්‍රය කරනවා ආස්වාද ක්‍රය කරනවා ක්‍රය කියන්නේ කපලා නැවත නූපදින ලෙස ওই බැම්ම කපා දෙනවා ඒක බාන මේ බාන තුන කපලා ගැනීම තමයි නිබ්බාන වෙන මොකක්වත් නෙමෙයි ඉතින් ඒක නිසා මේ සෑම පින්නටෙක් කල්පනා කරගන්න ඕනේ මේ තමන්ගේ හිතේ උපදින රාග බව ద్వේෂ බව මෝහ බව කපා දෙන්න පුළුවන් තමන්ට වෙන කාටවත් පුළුවන් කරන්නේ බුදුහාමුදුරන්ට බෑ ඕක් කරන්න මට බෑ ඕක් කරන්න විශ්වකර්මයෙකුට මහා බ්‍රහ්මයාට අම්මට තාත්තට ස්වාම බුදුරට බාරයවට ඕක් කරන්න බෑ ඒක කරන්න ඕන තමන් ඒක තේරෙන්නේ තමන්ට ඒක දැනගත යුත්තේ ඉගෙන ගත යුත්තේ අවබෝධ කරගත යුත්තේ ප්‍රායෝගිකව ක්‍රියා කරලා මේක ඉනිදාස් වෙලා සංඛය කරන්න ඕන තමයි එනිසා වෙන කාටවත් මේක කරන්න පුළුවන් කවන්නේ නිවන තමා විසින් තමන් සඳහා තමා විසින්ම කරගත යුතු දෙයක් බව සෑම කෙනෙක්ම තේරුම් ගත දැන් මේ අවස්ථාව තියෙන්නේ ඕනෑම කෙනෙකුට විරුද්ධයි ඕනෑම ප්‍රශ්නයක් වාචිකව අහන්න අපි අවස්ථාවක් දෙන්න. ඉතලම වාචිකව ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ අතරම ලිඛිතවත් එවන්න පුළුවන්. ලිඛිතවෙන් සියලු ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒක දෙවනුව. නමුත් පළමුවනුව ධර්ම සාකච්ඡාව කරන්න වාචිකව ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් මේ අද කරපු ධර්ම දේශනාවට අදාළ විතරක් වෙන්න ඕනේ නැහැ. ඕනේ මීට ඉස්සර වෙන නොයෙකුත් තැන්වල නොයෙකුත් ගුවන් විදුලියේ රූපවාහිනී වල චැනල් වල පන්දල් වල නොයෙකුත් ධර්ම දේශනා කරනවා. ඒවෙන් මතුවෙච්ච ප්‍රශ්නයක් වුණත් ඕන කෙනෙකුට ඕන විදියට අහන්න. ඒ ඕන ප්‍රශ්නයක් අහලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි ලියලවන්නත් පුළුවන්. ඒක ලියලවන්න ප්‍රශ්න අපි පුළුවන් නම් අවස්ථාවලින් තවත් වැඩි උත්තර දෙනවා. නෝ දැන් පුළුවන් වාචික ඕන ප්‍රශ්නයක් ඕන විදිහට අහන්න.
නමුත්
ජනසූන්‍ය නාගරික කොළඹගේ නගරයක වාහනයක් කිලෝගෙන යනවා වෙලා මේ කඩිසර එමුනනම් විසී අවස්ථාවක මේක කරන්න අපහසුයි. මේක අපහසු මොකද හේතුව? හේතුව තමන්ගේ හිතේ තියෙන විශ්වෝපය වැඩි කරන පුරුද්ද නැතිකම. දැන් මේක අපි පුරුදු විය යුතුයි. කොතැනද පුරුදු වෙන්න ඕන? හොඳම තැන කර්මස්ථාන තියෙන, මේ වගේ ප්‍රශ්න ගැටලු තියෙන තැනදී ඕන පුරුදු වෙන්න. දැන් අර කැලේකට ගහක් මුලකට මිනිස්සු නැති තැනකට ගියාම කර්මස්ථාන නැහැ. ආගන්තුකෙහි උපකීර්තියන ආගන්තුකවලේ එන දෙවල් නැහැ. නමුත් අපි කොහොම හරි අමාරුවෙන් මේ බොහෝ පිරිසක් ඉන්න නොයෙකුත් දේවල් කරන කියන හිතන මිනිසුන් අතරෙදි මේක කරගන්න කොයි විදිහෙන් හරි පුරුදු වුණොත් අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. දැන් අර පැලේට ගියාම ඇලීම ගැටීම මුලාව තාවකාලිකව යටපත්. නමුත් මෙතෙන්දි අපි හිතාමතාම උත්සාහයෙන්ම මේ ඇලීම ගැටීම මුලාව අපේ හිතේ අයින් කරගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් තම තියෙනවා ඉවසීමක්, විමසීමක්, සැනසීමක් ලබන ක්‍රමය දියුණු කරගන්න. දැන් ඉවසීම විමසීම නැත්නම් මොකද? රාගය, ද්වේෂය, මෝහය තියෙන නිසා. දැන් අර කැලේකට ගියාම, ගහකුලකට ගියාම, හරි ඔය කොහේ හරි භාවනා මධ්‍යස්ථානයකට ගියාම, ජනශූන්‍ය තැනකට ගියාම ඉවසන්න දෙයක්වත් නැහැ, විමසන්න දෙයක්වත් නැහැ. එකපාරට තමන්ගේ හිතගෙන ඒවා විතරයි. එතෙන්දි කර්මස්ථාන නැහැ. නමුත් කර්මස්ථාන තියෙන්නේ කොහෙද? දේවල් වල ජනකාය මැද්දේ, ඒ වගේම මේ වගේ තැන්වල. එතනකදී අපිට පුළුවන් නම් අර කැලේකට ගියා වගේ අපි දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, දුතේව දුතමත්තම් භවිෂ්‍යති, මුතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. හරියටම හරි. ආයි දෙකක් අවශ්‍ය නැහැ. ඒක නිසා කල්පනා කරන්න ඕන අපි ඔය ප්‍රශ්න වලින් පැනල යනවා කියන එක තමයි භාවනා මධ්‍යස්ථානයකට ගහපු විදිහට කැලේකට යන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආරණ්‍යගතවා, ශුන්‍යාගාරගතවා, රුක්කමූලගතවා කියන්නේ ඔය කියන කැලේකට ගහපු මූලකට යන එක නෙමෙයි. මේක වෙන අර්ථයක් තියෙනවා. ආරණ්‍යගතවා කියන්නේ මොකක්ද? රණ්‍ය කියන්නේ මොකක්ද? යුද බිම. කොහෙද යුද බිම? ඔය කොළඹ ගෙදර මේ ගෙවල් වල කොළඹ මේ ස්පිටාල් වල මේ වගේ ජන ගහණියේ ඉන්න තැන් වල තමයි රණ්‍ය. රණ්‍ය කියන්නේ මොකක්ද? යුද බිම, රණ බිම. අරණ්‍ය කියන්නේ මොකක්ද? ඒ එතන බිම අපි ඒ රණ බිමින් එතනින් ඉවත් වෙන්න ඕනේ. මොකද අපේ හිත. හිතයි මේ අරණ්‍ය ගැටුව. නැතුව වෙන මොකක්වත් නෑ. එතකොට මේ අද ආරණ්‍ය කියන සම්මත සම්ප්‍රදායික වචනේ නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ අරණ්‍ය කියන්නේ රණ්‍ය කියන්නේ රජුවන්ට රණබිමට අරණ්‍ය කියන්නේ රණබිමෙන් රජබිමෙන් රජස්වලින් මිදී නිදහස් වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දුක්ඛ මූල කියන්නේ දැන් පද පරමාර්ථයේ තමයි ගහක්. දුක්ඛ කියන්නේ අපේ හිත ආරක්ෂා කරගන්න. කොහෙද? හරියට ලොකු විශාල ගහක් මුල ඒ ගහ කොච්චර හෙලුණත් අපි ඒ ගහට පිටදී යනකොට අපේ හිත මේ සෙලවෙන්නේ නැහැ. ඒ වගේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපේ හිත නොසෙල් වෙන ආකාරයට අපි ඉන්න එක, අපි වාසය කරන එක ඕනම තැනක, ගේක හෝ පන්සලක හෝ විහාරයක හෝ නගරයක හෝ වාහනයකදී හෝ ඕන තැනක අපිට පුළුවන් දුක්ක මුල ගැටුවා. ඒ වගේම ශුන්‍යාගාර ගැටුවා කියන්නේ අපේ හිතේ පවතින මතුවෙන අර විනෝදනා කියන ගැප්පෙන් අපි විනෝදනා පහතක් බාගලා අධිවාසනා පහතක් බේටපත් වෙලා අර රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය හිතක් ඒ මොහොතේ ඒ ජනකාය මැදේ පවත් ගන්න පුළුවන් නම් අන්න ශුන්‍යාගාර ගැටුවා. දැන් මේ ආරණ්‍ය ගැටුවා, රුක්ක මූල ගැටුවා, ශුන්‍යාගාර ගැටුවා තියෙන්නේ කොහේද? විග්‍රහවල තියෙන්නේ කොහේ? මහා චතුරාර්යපට්ඨාන සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ, ආර්ය පරිශ්‍රණ සූත්‍රය ආදී සියලුම වැදගත් සූත්‍ර ධර්ම වල තියෙනවා. මේකේ අද තියෙන අර්ථය, සම්මත අර්ථය, සම්ප්‍රදායික අර්ථය මොකද? අර කැණේ තියෙන ආරණ්‍යයේ යෑම අර ගහ මුලකට යෑම අර කාණත් කරන මිනී කරත් කරන ශුන්‍යාකාරයකට. නම් මේ බුද්ධ ධර්මයේ කිව්වේ මේක නේ. ආරණ්‍ය වෙන්න ඕන තමන්ගේ හිත. රණ්‍ය තියෙන්නේ රණබිමක් තියෙන්නේ ගෙදර තියෙනකොට රේඩියෝ, වන්දිලි, ටෙලිෆෝන්, තව නොයෙකුත් සංවර්ධන සංස්කෘතිකාංග මේ ඔක්කොම ආංශ පූජා ඔක්කොම තියෙන්නේ අර රණ්‍ය. රණ්‍ය කියන්නේ මේ මිදීද. නම් හැම කෙනෙක්ම කල්පනා කරන දුන මේ රණ්‍ය ආරණ්‍ය කියන්නේ රණබිම සහ රණබිම අත්යෙන්. රුක මුලකට වාගන්නේ ආරක්ෂා කරගන්න ඕන හිත මූකින්ද රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ශුන්‍යාකාරකට වාගන්නේ රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය සත්‍ය තමන් විසින් තමන් සඳහා තමන් විසින් නිර්මාණය කරගන්න පුළුවන්කම. එහෙම කරගත්තොත් ඕන දෙයකට අපිට භාවනා කරන්න පුළුවන්. මේ අනුසය ධර්ම නානුසය කරන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, නිවන් දකින්න අවබෝධ වෙන්නට අවශ්‍ය ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. පුළුවන් නෑ ඒක මෙහෙම දැන් කුණු මුල් ගලමා ගැනීමනේ. ඒ නිසා කුසල මූලයේ පටිච්ච සමුප්පාදේ කියලාම ඒක කියලා තියෙනවා. දැන් විභංග ප්‍රකරණේ පත්‍ය නිද්දේශේ උද්දේශේ තියෙනම කුසල මූල නිද්දේශේ නෑ. ඒක සංකාරනේ මුලින් මුදලා සංකාරි විසංකාර. එහෙනම් දැන් බුදුහාමුදුරුව අනේක ජාති සංසාරෙන් ගාතයි උපදිති විසංකාර ගත චිත්ත සංකාර නොකර නොකිය විසංකාර කියන්නේ. සංදි නැතිව විසංදි කරන්න පුළුවන්. සංදි වෙච්ච විසංදි කරන සංකාර කරන එක විසංකාර කරන සංවට්ට විවට්ට කරන. ඉතින් ඒක නිසා මේ සං නැතුව දියන්නේ යොදන්න බෑ. සං විසං කරන්න බෑ. සංදි විසංදි කරන්න බෑ. සංවට්ට විසං විවට්ට කරන්න බැ. සංදි නොවුනනම් අපිට විසංදි කරන්න දෙයක් නැහැ. සංකාර නැත්නම් අපිට කුණුල් ගලවල යනවා විසංකාර කරන්න බැ. කරන්න දෙයක් නැහැ. එනිසා මේ දෙකම තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක වචන උත්තරයක් මම අරගෙන හරියන්නේ බුදු දේශනා තියෙන යමක් වෙන්න. දැන් අපි පිරිසිදු අපිරිසිදු ගමු. දැන් අපි අපිරිසිදු නැත්නම් පිරිසිදු වෙන්න දෙයක් නැහැ. අපි ගාව කුණු නැත්නම් අපිට දෙලෙසයන් කරන්න ගියා නෑ. ඉතින් ඒක නිසා මේක හැම දෙයක්ම දන්නවනේ අපේ අත අපිරිසිදු නම් විතරයි අපි අත හොදලා පිරිසිදු වෙන්නේ කොහොමද? අපේ අත අපිරිසිදු වෙන්නේ කොහොමද? අපි අර පෙරන්දි කරන්නේ සංකාර කරන්නේ. ඒක නිසා සංකාර විසංකාර. එතකොට අපිරිසිදු වෙන්නේ නෑ.
සතර
සම්මප්පදාන විතරක් නෙමෙයි සතර සතිපට්ඨානේ විතරක් නෙමෙයි සතර අනුස්සති සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන සියලුම අංග මොකටද උපකාර වෙන්නේ? අනුසය න අනුසේති කියන ධර්මයට පත් කරා. දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ සං මප්පදා සතර සම්මප්පදා තව එකක් තියෙනවා. සතර මේක මට වචන නම මතක නෑ. අපි වචන එක පාට ආවේ නෑ නෑ. ඒ සම්මයි කියන්නේ සතර. ඒ සතර සංකතාවක් තියෙනවා. ඒක මට වචන හරියට මතක නැහැ. කොහොමයි මේ සම්මප්පදාන කියන්නේ සම්පහදා ඉවත් කරන්න ඕන හතර ආකාරය. මොකද හතර ආකාරය? කුසලං පජානාති අකුසලං පජානාති කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති. ඒ නිසා හතර සම්මප්පදාන නැතුව උපසම්පජ්ජ විහෙරති වෙන්නේ. උපසම්පජ්ජ විහෙරති කියන්නේ උපසම්පදා. උපසම්පන්න කියන්නේ එතකොට මොකද්ද? උපසම්පන්න. සම්පන්න. සම්පහදා ඉවත් කිරීමට උප කියන්නේ අප කැප වෙලා ක්‍රියාවලිය. එතකොට රාගය, ద్వේෂය, මෝහය නිසා සමුදය උපදින එක සංසාරයේ බැඳෙන එක බන්ධ වෙන එක අප කැප වෙලා ඉවත් කිරීමට පහදා අයින් කිරීමට කරන ක්‍රියාවලිය මොකද්ද? උපසම්පන්න විහෙරටි උපසම්පජ්ජ විහෙරටි උපසම්පදා සීලේ උපසම්පන්න සීලේ. ඒක විරුද්ධාචරණ මොකක්ද? අනුපසම්පන්න. අනුපසම්පන්න. අර අපිරිසිදු වගේ තමයි. අනුපසම්පන්න. උපසම්පන්න නොවි ක්‍රියා කිරීම අනුපසම්පන්න. එතකොට ඔය වාක්‍ය කීපයක් කියලා සම්මතයෙන් සම්ප්‍රදායෙන් උපසම්පදා වීම බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තියෙන පරමාර්ථ ධර්මයේ නිමෙයි. ඒක සම්මත සම්ප්‍රදායික උපසම්පදාව. ඒක කාටවත් කාගෙන්වත් ගන්න පුළුවන් එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝගේ උපසම්පදා. බුදුහාමුදුරුවෝගේ උපසම්පදා සතර සම්මප්පදාව සතර සම්මප්පදාන සහ සතර ඔය කියන සමුදය නිරෝධ කරන්නට උපකාර වන කුසල මූල පටිච්ච සමුප්පාදය තමන් විසින් තමා තුළින් තමන්ව ක්‍රියාත්මක කර ගැනීම නිසා ලබාගත යුතු ලබාගත හැකි උපසම්පන්න තත්ත්වය. ඔව් දැන් මෙතන ප්‍රශ්නයක් අහනවා. දැන් චතුරාර්ය සත්‍ය විග්‍රහයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දුක්ඛාරය සත්‍ය විග්‍රහ කරද්දී දේශනා කරපු අවසාන වාක්‍යය. මම ඒ දේශනාව පොඩ්ඩක් කියන්නම්. ඉදංකෝ පණ භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාති පිදුක්ඛා ජරා පිදුක්ඛා ව්‍යාධි පිදුක්ඛා මරණං පිදුක්ඛා යේ විපයෝගෝ දුක්ඛෝ අපේ සංපයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛා සංකිට්ඨේන පංච උපාදාන කන්ද දුක්ඛා. මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම දුකක් වෙන්නේ මොකක් නිසාද? සංකතයක තියෙන නියත වූ ලක්ෂණ තුනක් නිසා. සංකතයක නියත වූ ලක්ෂණ තුනක් තියෙනවා. මොකද තුන පටිච්ච සමුප්පන්නයි, නිච්චසේ පවත්වන්න බෑ අනිච්චයි, අත්තසේ නවත්වන්න බෑ පවත්වන්න බෑ අනත්තයි. එතකොට පටිච්ච සම්පන්න වූ අනිච්ච වූ අනුත්ත අනත්ත වූ පංචස්කන්ධය උපාදානීය කර ගැනීමයි දුක. තෝ දුකට හේතු වෙන පංචස්කන්ධයේ මෙන්න මේ ලක්ෂණ තුන තියෙන නිසා. මේ ලක්ෂණ තුන නොතිබුණා නම් පංචස්කන්ධේ දුකක් වෙන්නේ බෑ. දැන් ඔය සම්මතයෙන් සම්ප්‍රදායෙන් ත්‍රිපිටකයේ පරිවර්තකයෝ අද ධර්ම දේශකයෝ කියන්නේ මොකද? සංකිට්ඨයේ කියන්නේ කොටිම සංක්ෂිප්ත. එහෙම බුදුහාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් කොටින්ම කියන්නේ නැහැ. කෙටියෙන් කියන්නේ කොටින් කියන එකක් නැහැ. එහෙම කියන්නේ මේ හැම බුද්ධ ධර්මයේ වචනයකම අර්ථ ධර්ම නිරුක්ති තියෙනවා. පටිසම්භිදා අර්ථ තියෙනවා. මේක සංකිට්ඨේන. තේන කියන්නේ තුන. සංකතේක නියත ලක්ෂණ තුනක් නිසයි පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම දුකට හේතුව. මොකද්ද ලක්ෂණ තුන? ඔය පංචස්කන්ධයේ උපාදානය කරගත්තට මේක පටිච්ච සමුප්පන්නයි. මේක අනිත්‍යයි. මේක නිත්‍යදේ පවත්තන්න බෑ. මේක අනත්තයි. මේක අනාත්ම බවට හේතුව. මේ ලක්ෂණ තුන එකතු කරලා කියපු වචනයක් තමයි සංකිට්ඨේන. මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම නිසා දුකටපත් වෙන්නේ මෙන්න මේ ලක්ෂණ තුන ඒ පංචස්කන්ධයේ තියෙන නිසායි. මේකයි ධර්මය. අද කවුරක්වත් ධර්මයේ විග්‍රහ කරන්නේ නැහැ. ඔය කෙටිම කොටියම සංසිද්ධ වශයෙන් පංචස්කන්ධයෙන් උකයි. මේ ලක්ෂණ තුන තමන්ගාව තියෙනවා. මේ ලක්ෂණ තුන තමයි උදා. මේක පටිච්ච සමුප්පන්න බව දන්නේ නැහැ. මේක අනිත්‍ය බව තේරුම් ගන්න නැහැ. මේක නිත්‍යයි කියලා හිතන්නේ. මේක අනාත්ම බව දන්නේ නැහැ. මේක නේ අත්තයි කියලා හිතන්නේ. ඒ වැරදි දෙයක් නිසා පංචස්කන්ධේ උපාදාන. මේක තේරුම් ගත්තා නම් පටිච්ච සමුප්පන්න බව නිත්‍ය නොවන බව අත්ත නොවන බව තේරුම් ගත්තා නම් උපාදානය කරගන්න. එහෙම නම් දුකට. එතකොට ඒ ආත්මය හරියට තේරුම් ගත්තොත් අන්න ධර්මයේ තේරුම් ගන්න. දැන් මේ කොටිම්ම එක්ක සංසිප්ත වශයෙන් පංචස්කන්ධය දුකයි කියන කිසිම ධර්මතාවයක් කිසිම ධර්ම අවබෝධය ලැබෙන දෙයක් ඒක නෑ. හැබැයි සම්මතේ සම්ප්‍රදායෙන් ඉතිහා කියන දෙයක් දැන්නේ නෑ කියන්න. අර මහත්යා ප්‍රශ්නයක් අහන පොඩ්ඩක් කිව්වෙ බලන්න. සංසිඳවීම දැන් මේ මහත්ය අහන්නේ ත්‍රි ශික්ෂාවක් තියෙනවා සංවර සංසිඳීම සම්මා. මහත්යගේ ප්‍රශ්නේ සංසිඳවන්නේ කොහොමද කියලා. නේද? ප්‍රායෝගිකව හරි. හැබැයි සංසිඳවන්න බෑ සංවර නැහැ. පළවෙනි අවස්ථාවේ මොකද්ද? සංවාර. දැන් අපිට අපි හිතමු ලිඳක් තියෙනවා. ලිඳට වැස්සෙන් ඔක්කොම කුණු වතුර හොදලා එනවනම් ලිඳේ වතුර පිරිසිදු කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙමනම් අපි ලිඳ වටේට වැටක් බඳිනවා කියන්නේ සංවර සීලයේ පිටා කටයුතු කරන්න. එතකොට දැන් අපි මේ ලිඳ වටේට වැට බැඳාම අලුතෙන් ඒ ලිඳට කුණු කිලුටු කෙලස් අර ගති මොකක් අලුතෙන් ඇතුල් දෙන්නේ නැහැ. එතකොට සීලෙන් කරන්නේ මොකද්ද? අලුතෙන් ආගන්තුක උපකිලිට්ටම් උපකිලිට්ටේන උපකිලිට්ටම් කියන දේවල් අලුතෙන් ඇතුල් වෙනකොට නවත්තනවා. ඒක කරන්නේ සීලෙන්. එහෙම කළාම දැන් තියෙන මොනවාද කෙලස්? දැන් අතීතයේ එකතු කරගත්ත ඇතුල් කරගත්ත මේ මබයක් වන්න ශරීර කූඩුව තුල මුල් බෑගෙන තියෙන ගති තුනක් තියෙනවා. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ඒව තමයි දැන් ඉන්නේ ඉස්සෙල්ලා දැන් පිටින් ඇහැට දැක්ක රූපේ නිසා දැන් සංවර වෙනවා. ඇහැ සංවර, කන සංවර, නාසය සංවර, දිව සංවර, දැන් ඔන්න කය සංවර. දැන් හැබැයි මන එහෙම සංවර වෙන්නේ නැහැ. ඒක නිසා දැන් අර මෙතෙක්කල් බාහිර වශයෙන් ආගන්තුකයෙන් උපකිලිටෙන් උපකිලිටෙන් කියන ඒවා සීලේ නැවැත්තුවට පස්සේ දැන් විඥානය මොනවද කරන්නේ? ඇතුළේ තියෙන අධ්‍යාත්මික වශයෙන් අතීතයේ ගත්ත දේවල් ගති මතු කරලා විඥාන ආහාරය දීලා ගන්න. මේවා දැන් ගන්න වෙලාවේ තමන් භාවනා කරනකොට කරන්නේ මොකද? ඔය අනුස්සති අනුපස්සනා වඩනවා කියන එකේ මොකද්ද කරන්නේ? සංසිඳවන. සංසිඳවියෙත්තේ දැන් ඔන්න තමන් මේ සීලේ පිහිටා කටයුතු කරනකොට විඥානීය අර වගේ අධ්‍යාත්මික වශයෙන් අතීතයේ හෝ වෙන වෙලාවක හෝ තමන්ගේ හිතේ ඇති කරගත්ත මේ මුල් බැහැගත්ත මේ ගතියක් මතුවලා එනකොටම අපි සංසිඳවිය යුතුයි. සංසිඳවනවා කියන්නේ මේ චිත්ත සංතානිය තුළ මානසික වශයෙන් මනෝමය වශයෙන් මනෝ මූලික වශයෙන් ගබඩා වෙලා තියෙන මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය මතුවලා මතු කර කර ඉන්න පටන් ගන්න. දැන් අපි හිතමු අපි භාවනා කරමු. භාවනා කරනකොට අපි ඇහත් වාගෙන කනත් වාගෙන මේ ඉන්නකොට එන්නේ කොහෙන්ද? අර අතීතයේ තියෙන ගති මනෝමය වශයෙන් මනෝ මූලික වශයෙන් මතුවේ. අන්නේ වෙලාවේ අපි ඒ ගතිය මෙත්තානුසතියෙන්, අසුභානුසතියෙන්, මරණානුසතියෙන්, බුද්ධානුසතියෙන්, අනුසති හතරෙන්ම අයින් කිරීම, සංසිඳ වීම, සංවර වීම කරන්න, සංසිඳ වීම කරන්න. ඒක ප්‍රායෝගික වශයෙන් එතකොට අපි දැන් අපි මේ ගමනක් යනකොට බිමනක් යනකොට වුණත් අපි දැන් මෙතන මේ සිල් අරගෙන සිල් සමාදන් වෙන අය ඉන්නවා. නමුත් අපේ හිත මතුවේ. හිතේ නොයෙකුත් මත් ගති මතුවේ. මේ මතු වෙනකොට බලන්න ඕනේ මේ එන්නේ කොහෙන්ද මේ අධ්‍යාත්මික වශයෙන්. දැන් ඒක සීලෙන් ඉවත් කරන්න බෑ. ඒක සම්මාංග වලින් ඉවත් කරන්න බෑ. ඒක කරන්න ඕනේ ඔය කියන සංසිඳ වීම. එතකොට සංසිඳ වනවා කියන්නේ තමන්ගේ හිතට හිත තැන්පත් කරගෙන දැන් විස්කම්මන තදංගම වශයෙන් මේක එන්නේ නැහැ. දැන් ඉන්නේ කොහොමද? දැන් බොහොම ගැමුරෙන්ම ඇතුලෙන් ඉන්නේ. ඒක සංකේත ප්‍රහාණය කරනවා. අර සං උච්ඡේදනය කරනවා. ඇතුලෙන් එන රාගයේ ද්වේෂයේ මෝහයේ සිටවිලි රාග බව ද්වේෂ බව මෝහ බව අලුතෙන් උපදින්නට එන අවස්ථාව දැකලා ඔයලා ඒ අවස්ථාව කපල අයින් කරලා අස් කරලා ඒකෙන් නිදහස් වෙනවා. ඒක තමයි සංකේත ප්‍රහාණය. ඒ නිසා සං සිඳවන්න බෑ සංවර නැතුව. හැබැයි සං සිඳවි සංවර වීමයි සං සිඳවීමයි නැතුව තුන්වෙනි පියවර වූ සම්මාංගයට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තුනම කරත්ත රෝධක ගරාදි තුනක් හා සමානයි. ඒ නිසා මේ සංවර සංසිඳීම සම්මා සීල සමාධි ප්‍රඥා හැටියට ත්‍රිසික්ඛා කරාදි තුනම කරන්න ඕනේ. වෙනම කරන්න බෑ. නැත්නම් රෝධක ගැටයක් කියන්නේ. හැබැයි එක කරාදියක් කියන්නේ බෑ. දැන් සංවර වුණ ගමන් සංසිඳවන්න පුළුවන්. සංසරණ වෙලා සංසිඳ වූ ගමන් සමා කරන්න පුළුවන්. දැන් අද බුද්ධ දේශනාවේ මේ පැහැදිලිව පිළිසිදුව තිබුණා. බුද්ධාගමේ ඔය කියන ත්‍රිවික්කා තියෙනවද? තියෙනවද බුද්ධාගමේ ඔය කියන සීල සමාධි ප්‍රඥා? නැහැ. මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? නැහැ, සීල සමාධි ප්‍රඥා නෙමෙයි ත්‍රිවික්කා බුද්ධාගම. ඒ බුද්ධද? දාන සීල භාවනා ඔය ඔය ත්‍රිවික්කා නෙමෙයි. බුද්ධාගමට ගැලපුණත් බුද්ධ ධර්මයට බුදුහාමුදුරන්ගේ ධර්මයට ඔය තුන ගැලපෙන්නේ නෑ. මේක මේ මහායාන බුද්ධාගමෙන් ගත්ත වැරදි ණයට ගත්ත වැරදි දෙයක්. දාන සීල භාවනා එතන නිවනක් නෑ. එතන තියෙන ලෝකේ හදන්න දාන සීල භාවනා හොඳයි. ලෝකේ කියන්නේ රාගයේ ද්වේෂයේ මෝහේ නැවත හදිනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ බුද්ධාගමයි බුද්ධ ධර්මයි එකක් නෙමෙයි දෙකක්. බුදුහාමුදුරුවෝ පිටිනවන පැයට පස්සේ බුද්ධාගම කඩාවැටෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඔය කියන පදම ත්‍රිවික්කා කියන එකමයි බුද්ධාගම කියන්නේ. නම තියෙනවා හැබැයි සීල සමාධි ප්‍රඥා නෙමෙයි තියෙන්නේ දාන සීල බව. තව හුඟක් ඒවා තියෙනවා. හුඟක් වෙනස්කම් තියෙනවා. තේරුම් ගන්න ඕන නිවන ලැබුණ ඕන ඕක නිසා. ඔය දැන් දාන සීල භාවනා හැදුවේ කවුද? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවනේ බුද්ධත්වයට පත් වෙන ඉච්චලා තෝරතුමු. ඕක තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඕක නැති කරා. ඕක වෙනස් කරා. ඕක අලුතෙන් දීවා. පුබ්බේ අනන්සුතේ දාන. අලුතෙන් කිව්වා. හැබැයි ටිකක් කල යනකොට තුන් හරිය ආයතනය කර පරමිතෙන්ට ආ. දැන් අලුතේ ආයෝක වෙනස් කරා. මොකද දාන සීල භාවනා වැඩි. සීල සමාධි ප්‍රඥා ත්‍රිවික්ක නිවනට උපකාර වෙනවා. ස්වාමීන්
වහන්සේ
අවතර ගේ සිටේ අනිත්‍ය වේ වේත මොකක්ද? නෙක්ඛම්ම ගේ සිටයි. ඔව් ඒක ගැන අපි මේ බලමු. මේක උඟල් ලොකු විග්‍රහයක් කරන්න වෙනවා. උපේක්ඛා චුතේ පස් ආකාරයේ. නමුත් ඒක මෙතෙක් දින තියනවා නම් මේ තව ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් අහන්න කිව්වා. අනිකයි අනුත්යයට අර්ථාව දෙන්නේ තාවනකුත් අන්තෙන් ඇන්න
තියෙන
උපක්ලේශ කියන්නේ මොනවද? උපක්ලේශ කියන්නේ දැන් අපි අලුතෙන් දැනට නැති අලුතෙන් එකතු කරගන්න දේවල් මොනවද? උපක්ලේශ. ඒ සඳහා අපි අපගත වෙලා ක්‍රියා කරනවා. රාගයෙන් ද්වේෂයෙන් අපි දැනට අපි ගාව නැති අලුත් ගතියක් සකස් කරගන්නට අපි කටයුතු කරනවාට කියන උපක්ලේශ. සංකෘතියේ උපක්ලේශ. ඒකට කියන අලුතෙන් ඇති වෙන අලුතෙන් සකස් වෙන අලුතෙන් නිර්මාණය වෙන උපක්ලේශ. ඒ ස්වාමීන් වහන්සේ
පඤ්ඤා විමුක්තිය ලබා ගැනීම සඳහා විපස්සනා භාවනාව කරන්නේ කොහොමද ප්‍රායෝගික කියන එක කියලා දෙනවා අපි
ගමු. දැන් මේ මහත්යගේ ප්‍රශ්නේ ප්‍රඥාව කියන එක ලබා ගැනීම සඳහා විපස්සනා භාවනාව කරන්නේ කොහොමද? ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඒක දැනගන්න ඉන්නේ ප්‍රඥාව කියන්නේ මොකක්ද? පඤ්ඤා. මාර්ග විභාගය පඤ්ඤා. මොකද්ද පඤ්ඤා කියන්නේ? දැන් මේකේ පඤ්ඤා කියන වචනේ විරුද්ධ වචනේ මොකක්ද? විඤ්ඤා. විඤ්ඤා කියන්නේ විකෘති වූ විෂම වූ වෙනස්කමට හේතු වන රාගයට ද්වේෂයට මෝහයට මුල් වෙන ඥානීය දැනුම විඤ්ඤා. ප්‍රඥා කියන්නේ මේ කෙලෙස් ගති ඉවත් කරලා රාගයට ද්වේෂයට මෝහයට මුල් වෙන වැරදි ගති ඉවත් කරලා මේ ප්‍රකෘති වූ පරම පවිත්‍ර වූ පිරිසිදු වූ සිත ඇති කර ගන්නවට කියනවා පඤ්ඤා. පඤ්ඤා කියන්නේ ප්‍රඥා කියන්නේ ප්‍රකෘති පිරිසිදු පවිත්‍ර ඥාන දැනුම. අර විඥානේ පවිත්‍ර වූ පිරිසිදු වූ දැනුමක් නෙමෙයි, විකෘති වූ විෂම වූ විවිධත්වයට පත්ව කරන්නා වූ විවිධ තැන්වලට ගෙනියන්නා වූ ඥානීය දැනුම මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන දැනුම විඤ්ඤාණ. මේ සංසාර ගමන යෑම පවත්වාගෙන යෑම නවත්වන්නට උපකාර වන දැනුම ප්‍රඥා. දැන් ඒකනේ කිව්වේ, දැන් විඤ්ඤාණ කියන එක අවස්ථා පහකදී තමා ප්‍රඥාවට මතු කරන්නේ. කොහොමද අවස්ථා පහ? පළවෙනි එක චක්කු නුදපාන, දෙවෙනි එක ඥාන උපදුදපාන, තුන්වෙනි එක තමා පඤ්ඤා උපදපාන, විද්‍යා උපදපාන, අනුක උපදපාන. දැන් මෙතන අපි කරගත යුතු දෙයක් තියෙනවා. ඔය සඳහා විඥාණයෙන් ප්‍රඥාවට එන්න කරගත යුතු දෙයක් තියෙනවා. මේක විග්‍රහ කරලා තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. කරණීය ධර්ම ඇති. මොකද්ද කරණීය ධර්ම? චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්ත. අන්න සංවත්තති. සංවත්තති. රාගය ද්වේෂය මෝහයෙන් කරන වතුම්පත් සංසාර. ඒකට චිතතිවීම සංවත්තති. එක සංවත්තන්ති කියලා සමාර්ථයන් වල කියනවා. අන්ත කරා. එතකොට දැන් මෙතෙන්දී අපි මේ චක්කු කරණී කරන්නේ. දැන් මේ පින්වතුන් මේ බණහන්නේ මොකද්ද? මේ චක්කු කරණී ධර්මයට උපදවා පහදා. මේක බණ අහලම ධර්ම අහලම මේ චක්කු කරණී කරන්නේ. වෙන කිසි ක්‍රමයකින් බුදුහාමුදුරන්ට බුද්ධත්වයටපත් වූ බුදුහාමුදුරන්ට සහ පසේ බුදුහාමුදුරන්ට මිසක වෙන කිසි කෙනෙකුට මේ බණ අහන්නේ නැතුව, මේ ධර්මය අහන්නේ නැතුව, මේ පටිච්චසමුප්පාද ධර්මය අහන්නේ නැතුව මේ කිලුට වෙලා තියෙන බවක්වත් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මේ කිලුට වෙච්ච රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුට වෙච්ච සිත පිරිසිදු කිරීමයි ඔය චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බාන ඔක්කොගෙම කරන්නේ. පියවර ඔක්කොගෙම මොකද්ද කරන්නේ? මේ පිරිසිදු කිරීම. මොනවද අයින් කරන්නේ? කෙලෙස්. කොහොමද අයින් කරන්නේ? අලුතෙන් වර්තමාන මොහොතේ උපදින කෙලෙස් විතරයි අපිට අයින් කරන්න පුළුවන්. ඊයේ තාන්ට ඇති වූ තරහ දැන් අයින් කරන්න පුළුවන්ද? හෙට එන තරහක් අයින් කළ වැඩක් තියෙනවා කරන්නත් බැහැ. ඒ වගේම ඊයේ හෝ අද උදේ දැන් විනාඩි 10කට 15කට පැයකට පෙර ඇති වූ රාගයේ, ද්වේෂයේ, මෝහයේ නිසා අලුතෙන් හිතට ඇතුළු වූ කෙලෙස් දැන් අයින් කරන්න පුළුවන් කමක් නැහැ. කොයි වෙලාවෙද කොතනදීද අයින් කරන්න ඕන? වර්තමාන මොහොත තුල, වර්තමාන මොහොතේදී තමන්ගේ හිතට ඇතුල් වෙන්නට එන අලුතෙන් ඇතුල් වෙන්නට එන අනුසය. අනුසය කියන්නේ අලුතෙන් ඇතුළට එන දේ අපිට පුළුවන් අයින් කරන්න. කොහොමද? එත්තේසං උපජ්ජමානා උපජ්ජති, එත්තේසං පරියමානා පරියති, එත්තේසං නිවිසමානා නිවිස. දැන් මෙතන එත්තේ කියන්නේ එතන එතන දීම. මොකක්ද සං? සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. එත්තේසං උපජ්ජමාන උපදින්නට එන මොහොතේ දීම දැකලා එතන දීම ඒ සං තේරුම් ගන්නවා. උපජ්ජ මාන මාන කියන්නේ අනයෝන්ජෝ මනිකාරින් දකින්න උපින්නට එනවා දකින්න ඕන එතනදිම එතේන පහිය මාන පහිය එතනදිම ප්‍රහාණය කරන්නේ තව දැන් තරහ පිටට උපින්නට එන මොහොතේ විනාඩි දෙකක් තුනක් හතරක් කියන්න කමක් නැහැ ටිකක් ඉවසලා ඉන්නවලා මෙන්න මගේ හිතට මේ දැන් මෙතෙක් කල නොතිබු අලුත් තරහක් එක තිබුණ තරහ අලුත් වැඩියා වෙන්නේ නෝ අලුතෙන් තරහකට වෙන්නේනවා කියන එක තීරුම් අරගෙන ඒ තරහ අපි එතනදිම අයින් කරගමු දැන් ඕක උදේ තමයි මෛත්‍රී භාවනාව භාවනා කරලාට හවසට මෛත්‍රී භාවනාව භාවනා කරලාට ඕක හදියන්නේ නැහැ එහෙනම් කොයි වෙලාවද අපි මේ මෛත්‍රී භාවනාව කරන්න ඕනේ අර දවසේ පැය 24 කොයි වෙලාවකදී හෝ තමන්ගේ හිතට අලුතෙන් මේ ද්වේෂය ඇවිස්සෙන්නට මතු වෙන්නට සකස් වෙන්නට නිර්මාණය වෙන්නට හදන අවස්ථාව දැකලා ඒ අවස්ථාවේදීම අපි ඒ ද්වේෂය සම්පූර්ණයෙන්ම මෙත්තානුසුතියෙන් මරණානුසුතියෙන් අසුභානුසුතියෙන් කපල ඉවත් කරලා අස්තල අර එච්චේසක් නිවිසුමාන නිවිස් එතෙන්දිම නියෙන්නුව එතනම නිලා වෙනවා එතනම එතෙන්දිම වෙන කොහෙවත් ඔය නිවිසුමාන නිවිස් ඇති වෙන්නේ ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන දැන් අපි පරිමුඛං සතින් උපට්ඨ පෙට්වා සතෝ ආසසති සතෝ වස්සති නැත්නම් අපිට මේ භාවනාව කරන්න පුළුවන් කම නැහැ දැන් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මූලිකම හරය මොකද පරිමුඛං සති උපට්ඨ පෙට්වා තමන්ගේ ප්‍රතිමුඛයට වර්තමාන මොහොතේ ඇතුළු වෙන්නට එන අරමුණ තේරුම් අරගෙන ඒ අරමුණ භාවිතා කළ යුතු අරමුණක්ද බැහැර කළ යුතු අරමුණක්ද සතෝව අසසති සතෝව අසසති හේතු බල ධර්මයේ බහාරවතා බලන්න ඕන ඕනා භාවය හේතු බල ධර්මයේ බහා ගලපා බලා භාවිතා කළ යුතු දේ භාවිතා කිරීම භාවිතා නොකළ යුතු දේ බැහැර කිරීමත් භාවනාව ආසේවිතාය භාවිතාය බහුලීකතාය භාවනාව පජාති පහනාති පස්සති බාන දැන් මෙතෙන්දි තියෙන්නේ එකක් ප්‍රහාණය කිරීම එක පාන එකක් ආශ්‍රය කිරීම ඒක ආන මේ ආන පාන කියන්නේ එතකොට ඇතුළට ගන්නවද මේක අර ඇතුළට නගත්ත දේ ඇතුළට නගත්ත දේ බැහැර කරනවා අප ආපාන කරනවද අපනයනය කරනවා නිවත් කරනවා ඒකයි නියම බුදුහාමුදුරන්ගේ බුද්ධ ආනපාන සතිය නැතුව මේ මුස්ම ගැනීම පිට කිරීම එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලා තිබුණු ප්‍රාණයාම ක්‍රමයක් ඒකත් භාවනාවක් ඒක ප්‍රාණයාම භාවනාව ඒකෙනුත් ධ්‍යාන ලබන්න පුළුවන් ඒක තාවකාලිකව යටපත් කිරීමක් මිසක කෙලෙස් අලුතෙන් උපදින්නට එන කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමක් එතෙන්දි වෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මය තියෙන්නේ වර්තමාන මොහොතට හිත පවත්වාගෙන වර්තමාන මොහොතේදී තමන්ගේ හිතට අරමුණු වෙන්නට අලුතෙන් අරමුණු වෙන්නට එන කෙලෙස් ගතිය තේරුම් අරගෙන හරියට තෝරලා බේරලා ආවර්ජනය කරලා විමර්ශනය කරලා ඒ කෙලෙස් ගතිය මෙන් කරලා තෝරලා බේරලා අයින් කරලා හිත පිරිසිදු කර ගැනීම සමත විපස්සනා දෙකෙන් කරන්න පුළුවන්කම තියෙනවා ඒක මිසක ආනපාන කියන්නේ අස්සපස්ස කියන්නේ භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කියන්නේ ඔය හුස්ම ගැනීම පිටකිරීම හෝ ඔය බඩ පිම්වීම හැකිලීම වැලීම හෝ පමණක්ම නෙවෙයි. ඒකත් භාවනාවක් තමයි. ඒකත් ධ්‍යානයක් ලබන්න උපකාර වෙනවා තමයි. හැබැයි අර කියපු අනාර්ය අරූපී සම්මත සම්ප්‍රදායික භාවනාවක් මිසක ලෝකෙට බුදුහාමුදුරුවෝ මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා අලුතෙන් ප්‍රකාශ කරලා සමුච්ඡේද වශයෙන් කෙරේ සිවත් කරන්නට උපකාර වන හේතු වන ප්‍රත්‍ය වන භාවනාව නිමේ ඔය හුස්ම ගැනීම පිටදීවීම බැහැ උලන් දැල්ල දිහා බලලා අද සම්මතීන් සම්ප්‍රදායෙන් මේ ලංකාවේ ලෝකෙ බොහෝ තැන්වල කරන භාවනාව අනිත්වාර ඒ භාවනාව මේ දවස් 10කට 15කට සුමානකට සීමා වෙනවා නමුත් මේ බුදුහාමුදුරන්ගේ භාවනාව එහෙම එකක් නෙමේ අපි උදේ පාන්දර නැගිට වෙලේ ඉඳන් නැවත නිින්දට යනතුරු පැය 24 තුර දිනේ කොයි වෙලාවක හෝ තමන්ගේ හිතට රාගයක් අලුතෙන් ඇතුල් වෙනවා නම් ද්වේෂයක් ඇතුල් වෙනවා නම් මෝහයක් ඇතුල් වෙනවා නම් ඒ අවස්ථාවේ ඒ මොහොත තුල අපි නියම නිවැරදි කර්මස්ථානි අරගෙන මේ කෙලෙස් අලුතෙන් උපදින්නට එන කෙලෙස් සහ මුලින්ම අනුපාද නිරෝධයෙන් කපලා ඉවත් කරන්න අස් කරන්න ඕනේ. ඒකයි නියම නිවැරදි ආනපාන බුද්ධ භාවනා. බව උද්දරා තමයි ආනපාන. ආනපාන බුද්ධ භාවනා කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව සාමුලින්ම හිතේ උද්දරා ගන්නවා නම් අන්න ඒක ආනපාන බුද්ධ ආනපාන සතිය. නැත්නම් ඒක තාවකාලික වැඩපත් කරගන්න. ඒක අර බ්‍රාහ්මණ සාමයේදී කියන්නේ ප්‍රාණයාම වශයෙන් සම්මතේ සම්ප්‍රදායෙන් අපේ බෝසත්තුමා මේක දේරුම් ගන්නේ නැතුව අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා දුක් විඳ මේ පින්වතුන්ට ඔය කියන ප්‍රාණයාම ඔය ආනාරි භාවනාව භාවිතා කළොත් කල්ප කාලාන්තරයක් තව කල්ප කාලාන්තරයක් මේ සංසාරේ දුක් විඳින්න යන්න වේ. හැබැයි නියම බුද්ධ භාවනාව භාවිතා කරනවා නම් දවස් 7ක් තුල අනුසේ සාමුලින්ම කපල න අනුසේති කියන සත්‍යයට පත් වෙන පුළුවන් තණ්හාංශේ නෝපුදෝයි රාගංශේ පටිගංශේ අභ්‍යංශේ අලුතෙන් උපදවන්නේ නැහැ. ඇයි? අලුතෙන් උපදින්නට එන මොහොතේම දැකලා ඒ මොහොතම කපලා හිටිනු. අනුතෙන් කාණක් වෙන ඉඳලා නිබ්බිදා කියලා තේ පත් වෙනවා. නිබ්බිදා කියන්නේ කපල ගන්න. නොබැන්නේ. මේ බැම්මට බැම්ම අලුතෙන් සකස් වෙන්නේ නැහැ. ඒක නිබ්බිදා. මේ බැම්ම අලුතෙන් සකස් කරගැනීම තමයි සියලුම මිනිසුන්ගේ පුතග්ජන පුද්ගලයන්ගේ දෛනික රාජකාරිය. ওই දෛනික ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ඔය රාගයෙන් රාගවැම්ම ද්වේෂවැම්ම මෝහවැම්ම දෛනික අලුතෙන් අනුශේති කරගන්න අලුතෙන් සකස් කරගන්න නිර්මාණය කරගන්න. ඉතින් අලුතෙන් සකස් කරගත්ත නිර්මාණය කරගත්ත බැම්මෙන් තමයි මිසාතරයට බද්ධ වෙන්නේ. ඒ බද්ධ ගල්පේට ආහාර කාලාන්තරයක් කිසි වෙන්නේ. ජරා මරණය කියන කුසල මූල බුදුහාමුදුරු ජරා මරණයටපත් වුණාපත් වුණා. හැබැයි ජරා මරණ ඒව මේ තේසන් ධම්මාන සමුදය හොති. දැන් මොකද උනේ? සමුදය හොති ධම්මාන හේතුඵල ධර්මයට අනුව සමුදය නූපදන ආකාරයට අනුසය නූපදින තත්ත්වයටපත් වුණා. ඒව මේ තේ සං ධම්මාන සමුදය හොත් දැන් සමුදය හේතු නෙමෙයි මෙතන පොත්. හැබැයි අතන තියෙන්නේ මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාසාය සම්භවන්. අතන තියෙන්නේ මොකද්ද? සම්භවන්ති. මෙතන කියන්නේ මොකද්ද? සමුදය හොත් දෙපැත්ත විරුද්ධ දෙපැත්ත. අලුතෙන් සමුදය උපදින්නේ නැහැ. අතන අලුතේ සම්භවන්. ඒක නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේක මේ විග්‍රහය. දැන් ඕක කොහොමද අපි තේරුම් ගත යුත්තේ? අපේ හිතට අර අලුතෙන් සම්බන්ධතාවයක් උපදිනවද නැද්ද කියලා අපි බලන්න ඕන. ඒක නැතුව දැන් ඕක ඔය වචන දි කඩපාඩම් කරගත්තා හරියන්නේ නැහැ. අපි බලන්න ඕන මේ දැන් අපි ඇහෙන් දැක්ක රූපේ නිසා අපි ඒ රූපයට ඇලිය අලුතෙන් සම්බන්ධතාවයක් ඇති කරගෙන අපි මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඒ උපාදානය කරගත්ත දේ ආයි අර ජරා මරණ දුක් වේදනා ජාති ජරා මරණ දෝක පරිදේ දුක් දෝමනස දුක් පායස වලට ඔකටම හේතුව. ඒක හේතු වෙනවනම් ඒක නැවත නැවතත් සම්බුද්ධේ දිගින් දිගටම ජායන් තන්නා පෝනව බව. උන පුනා ගයි. ඒක නුන ඒ ජරා මරණයටපත් වෙන ඒකත් ඒක ජරා මරණයටපත් වීම නියතයි. ඒක නවත්තන්න කාටවත් බෑ. ජරා මරණ තියෙනවා හැබැයි ඒව මේ තේසං ධම්මාන සම්දය කෝටි. දෙක වෙනයි. හැබැයි කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ බුද්ධාගමේ නැහැ. බුද්ධාගමේ නැහැ. කිසිම බුද්ධාගම්කාරයේ කිසිම තැනකදී කොහෙවත් කියන්නත් බෑ කියන්නත් නැහැ කියලත් නැහැ. මේක තියෙන්නේ කොහෙද? බුද්ධ ධර්මයේ උතුම් නිවන් දකින බුද්ධ ධර්මයේ පමණයි. බුද්ධාගම බුද්ධ ධර්මයෙන් වෙනස්න්නේ ඕන නැහැ. බුද්ධාගම කියන්නේ ලෝකය ගන්න. බුද්ධ ධර්මයේ කියන්නේ ලෝකයෙන් එතෙර. දෙකයි. එකක් නෙවෙයි. දැන් වචන තුනක් තියෙනවා මේ මෙන්න අහන්න ප්‍රශ්නේ. වචන තුනක් තියෙනවා. හේතු ඊට පස්සේ හෝති තුන්වෙනි වචනේ හීති. විඤ්ඤු හීති. දැන් හේතු කියන්නේ යමක් සකස් වෙන්නේ. හෝති කියන්නේ සකස් වීම නවත්තන එක. හීති කියන්නේ නැවත නූපදිත. අනුපාද වශයෙන්ම ඒක නවත්තන. ඒක නැවත කවදක්වත් ඉරිලාවක උපදීන්නේ නැති ආකාරයට නැවතුනනම් කී හේතු දැන් හේතුන් පටිච්ච සම්භූතා හේතු මංග නිරුද්ධ කියන හෝ නමුත් අර ධම්මෝ සම්දි සාකාතෝ භගවතෝ ධම්මෝ සම්දික්කෝ අකාලිකෝ එනිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං මිඤ්ඤෝ හීති. හීති කියන්නේ නැවත මේක උපදින්නේ නැහැ. නැවත මේක ගතස් වෙන්නේ නැහැ. මේ නිර්මාණය වෙන්නට අදාළ කිසි දෙයක් නැවත එතන නැහැ. රාගය ද්වේෂය මොහොය මුලේ සුදුරුව දැම්මට පස්සේ හීති.
දැන්
අපි හිතමු තරහක් දැන් තරහ නිසා නැවත අලුතෙන් තරහක් උපදිනවා නම් ඒක හේතුවක්. හේතුයි අලුතෙන් හේතුවක් සකස් කරලා ඵලයක්. දැන් තරහ නිසා මෛත්‍රියක් ඇති වුණ තරහ අයිසල ඒක පොදු. මේ තරහ හිතෙන් සාමුලින්ම උදුරලා දාලා මොන තරහ යන වචනයක් කිව්වත් අපේ හිතට අලුතෙන් තරහ වෙන්නේ නැත්නම් ඒක කී. එතකොට තුනක්. අර හේතු කියන්නේ අලුතෙන් තරහ සකස් වෙන එක. හෝති කියන්නේ ඒ තරහ සකස් වීම නවත්තලා මෛත්‍රිය සකස් වීම. හීති කියන්නේ ඒ තරහ නැවත කිසි දවසක කොයිතරම් තරහ යන දෙයක් කළා ඒ තරහ අලුතෙන් නූපදින ලෙස අනුපාද නිරෝධයෙන් අවසන් කළා ඒක හීති. මේ තුනම හේතු හෝති හීති තුනම කන කීන කන කය කීන කියලා අර්ථ ගන්නවා. කන කය කී. දැන් කන කියන්නේ අපිට කැපිය හැකි කැපිය යුතු දෙයක් කෙරෙත් දෙයක් කන. කැපිය කපන අවස්ථාව වෙනකොට කය කපලා අවසන් වෙලා තියෙනවා නම් කීන. කීනාශ්‍රව වෙනවා කීනාජා කීනම් පුරා. මේ විභාග ප්‍රශ්න එක. කිසිසේත්ම නැහැ. කිසිසේත්ම වැරදි අදහස්. අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් නම් අද නම් පන්සලකට ගිහිල්ලා මහන්නුත් නිවන නම් නැති වෙනවා. මම බය නැතුන් කියන්නේ. අද පන්සලකට ගිහිල්ලා මහන්නුත් එතෙන්ට කොටු වෙනවා නිමිත්තක් ගන්න. එතෙන්ට වට වෙනවා. එතන තියෙන සම්මතයේ සම්ප්‍රදායට යට වෙනවා මිසක් නිවනක් නෑ. හැබැයි ගෙදර ඉන්නවා නම් දැන් ඔය මහත්තුන්ට ඕනතරයට යන්න පුළුවන්. ඕන ලක්ෂණේ දේශනා කරන දෙයක් යන්න පුළුවන්. ඕන නිදහස් නිවහල් චින්තනයක් කියන්න බෑ. අද ඒක නිසා ගිහිගේ විතර හොඳ තැනක් නෑ නිවන් ලබා ගන්න එදත් අද. දැන් එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ නිවන් අවබෝධ කරගත්තේ මගපල ලබාගත්තේ පරිබ්‍රාජිකයෝ තීර්ථකයෝ නිගණ්ඨයෝ කියන මහා ඥායද? එහෙම නැත්නම් නිකන් ගිහිගෙදරවල හිටියද වැඩි? ගිහියයි. දැන් සෝතාපන්න ඵලයට පත් වීම තමයි නිවන. වෙන මොකක්වත් නෙමෙයි. එතන තමයි නියත සම්බෝධි පරායනයෙම මේ ආපු අනිශෝධගාමි බව පටිශෝධගාමි බවට පත් වෙනවා. ඒ නිසා ගිහිගෙදර ඉන්න එක නිවන්නට නියත වශයෙන්ම උපකාර කරගන්න පුළුවන්. හැබැයි සම්මතයේ සම්ප්‍රදායක යට වුණ නිවන නැති වෙනවා. ඊටින්දා කවුරක්වත් හිතන්න එපා මේ මහාන වෙන්නම ඕන නිවන් දැක. මාන්නෙන්න ඕන නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ ඒ බුදුහාමුදුරුවෝ ජීවත් වූ අවුරුදු 45 තුල නිවන් දැක්ක අනන්ත අප්‍රමාණ පිරිස අතරේ මහානුමේ 2% වගේ ගන්න. 12% වගේ ගන්න මහාන නුඹීම සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඒ නිසා මහානෝ පිරිසට වඩා මහාන නුඹ පිරිස සෝතාපන්න ඵලයට පත් වුණා. ඉතින් අද ඒක ඒ විදිහටම කරගන්න පුළුවන්. දැන් ඒ කාර්ය දෙපැත්තේම හිටියා මහානෙහිද උපාසක උපාසිකා හතර පිටිදෙටම බුදුහාමුදුරුව ධර්ම දේශනා කළේ බික්කු කියලා මේ මහානායකේ එහෙම නෙමෙයි. බික්කු කියන්නේ මට මම ඒක තමයි පැහැදිලි කළේ. බික්කු කියන්නේ උපාසක උපාසිකා මහාන මෙහෙන සිව්වන පිටිසටමයි. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන වෙලාවේ බෞද්ධය කියලා බුද්ධාගමකාරයෝ කියලා කොටසක් තියෙනවා. ඔයවත් ලෝකෙින් තියෙන බුද්ධාගමකාරයෝ. බුද්ධාගමකාරයෝ තුනේ කොයි කරන්නේ? බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ඊට පස්සේ මේ මහා සංඝික නිකායාවට පස්සේ ඉන්දියාවේදී බුද්ධාගම කියලා කොටසක් මහායානිකයන් විසින් මහා සංඝිකයන් විසින් හදා. එහෙම කොට එදා ඉන්දියාවේ තිබුණ උපනිෂද් දර්ශනය සහ වේදාගම ශිවාගමට ගැළපෙන ආකාරයට බුදුහාමුදුරන්ගේ දේශනාවේ පදවැල් ගලපන්න උත්සාහ දරන මහා සංඝිකයන් විසින් තන්ත්‍ර යානිකයන් විසින් වෛතුල්‍යවාදීන් විසින් සහ තවත් නොයෙකුත් නිකායන් විසින් මේ ආගමක් ප්‍රකාශ කළා. බුදුහාමුදුරුව එහෙම කීයටවත් කවදක්වත් බුද්ධාගමක් හදන්න කිව්වේ නැහැ. අනුගමනව දාන්නේ නැහැ. නමුත් පස්සේ කාලෙක මහායානිකයන් විසින් ආගම හදලා. එනිසා ගිහි ගෙදර ඉඳලා නිවන් දකින්නට බෑ කියලා කවුරුවක්වත් කිසිසේත් පසුබට වෙන්නේ එපා. ස්ත්‍රියක් වුණා කියලා නිවන් දකින්නට පසුබට වෙන්නත් එපා. ස්ත්‍රියටත් පුළුවන්, පිරිමියටත් පුළුවන්, ගිහියටත් පුළුවන්, පැවිද්දටත් පුළුවන්. හැබැයි අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් පැවිදි වූ අයට විතර අමාරු නෑ නිවන් අවබෝධ කරගන්න වෙන දේ. ඒක පැහැදිලිව කියන්නේ. ඇයි ඒගොල්ලෝ කරගහන්න තියෙන ආනන්දිය? ඔය ආනන්දිය, ආනන්දිය කතාවකුත් තියෙනවනේ සූත්‍රය. ඔය ආනන්දිය බිමින් තියන්න නැතුව, ඔය සම්ප්‍රදාය සම්මතය අයින් කරන්න නැතුව සාම දකින්න බෑ. ඒක තියෙනකම් නිවන බෑ. සම්මතේ ගෙන්නේ. ආමිෂේ ගෙන්නේ. දැන් බලමු මේක පැහැදිලිව පෙන්වන්න ඕන. දැන් යම් යම් තැන්වල නිවන් දකින්නට උපකාර වන ධර්මයේ දේශනා කළා. කරන්නේ මොකද්ද? ආමිෂේ. කරන්නේ මොකද්ද? ආමිෂේ. ඔක්කොම පූජා. අසුවාදාය මල් පූජා, හංගුල් පූජා, තිරරෙදි පූජා, පිළිවෙත් පූජා, පිච්චමල් පූජා, පාන් පූජා, ඔක්කොම පූජා. ඔය සියලුම පූජා ආංශ. ආංශ මොකද වෙන්නේ? නිවන බෑනේ. නිවන කියන්නේ පූජාවක් එහෙම නෙමෙයි. නිවන කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව එහෙම නෙමෙයි මාර්ග චර්යාව. මග නොමග අමග තේරුම් අරගෙන යා යුතු මග කරණීය ධර්ම අනුගමනය කිරීම නොයා යුතු මග නොකළ යුතු අකරණීය ධර්ම අත්හැරීම. භාවයටත් බංච භාවිතම් පහත බංච පයින්. අර මහත්තයෙක් නැගිටම කර දැන දැන් මේ මහත්තයා අහන්නේ ගෙදෙද්දී සම්මතයක් හැටියට අපි දැන් ඉගෙන ගත්ත නිසා දැනගත්ත නිසා ගෙදෙද්දී හැමදාම මල් කියලා බුද්ධ පූජා කියලා බුදුන් වැඳලා ගාථා කියනවා. හරිද? දැන් ওই මහත්තයා මල් පූජා කරනවා. මල් පූජා කරනකොට ගාථාවක් කියනවද? මොකද්ද කියන ගාථාව? කුප්පම් මිලායාති අදායි ධම්මේ කායෝ තථායාති. දැන් ওই ධාතාවේ අර්ථයේ ධර්මයේ තේරුම් ගත්තා නම් හරිද? තේරුම් ගත්තද? තේරුම් අරගෙන කියනවා නම් දැන් ඔය මල් පූජා කිරීමෙන් අපි යමක් ඉල්ලනවද, පතනවද, බලාපොරොත්තු වෙනවද? අපි මොකද්ද මෙනෙහි කරන්නේ උදේන්නේ? අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි වෙන්න ඕන, මෙනෙහි කරන්න ඕන. උප්පම් මිදාය මේ පිපුණු සුවඳ, පිළිසිදු පැහැපත්තු සුවඳ මල මලාය මිලාය මලා හිත වෙලා මැරිලා යන්නසේ කායෝ තථායා මගේ මේ කය යත තත්වයේ ඒකට අයිති වූ ඒකත් විනාශ බව. මේක තමයි අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි. ඒක කරන්නට නෙමෙයි උගන්නන්නේ. ඒක හරියට ඔය ධාතාවක් තියෙනවා, මලක් පූජා කරනවා. හැබැයි ඉල්ලන්නේ මොකද්ද? මේ මල වගේ පැහැපත් පිරිසිදු රූපයක් මට මේ මල් පූජා කිරීම නිසා ලැබේවා කියලා ඔය බලන්නකො. හරකට ගුවන් විදුලියේ රේඩියෝ එකේ යාසිකාව ඔක්කොම කියන්නේ ඉල්ලීම යදීම. එහෙම නැත්නම් අපල උපද්‍රව බුදගේ අපල දුරු වේවා, ගුරුගේ අපල දුරු වේවා, දෙනදුරු අපල දුරු වේවා කියන මල් පූජා කරනවා. එහෙම නැත්නම් තව මොනවා මොනවා හරි ඉල්ලලා නිවන් යඩ යට හින්ගන්නේ වාගේ මල් පූජා කරනවා. එහෙම නෙමෙයි. මේ මොකටද මේ මල් පූජා කළ යුත්තේ? අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව තේරුම් අරගෙන මේ පංචස්කන්ධයට, මේ රූපයට නොබැඳෙන නිබ්බිඩා, මේ රාගයට නොඇලෙන විරාග, මේ ක්‍රෝධ ගැනීම නවත්තන නිරෝධ පටිනිසා කරන්නේ. ඒක කළොත් හරි. ඒ නිසා ඔය දැන් සම්මතයෙන් කරන දේ නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලක් මල් පූජා කරලා. ඒක බෞද්ධ නෙමෙයි, දේවාගම්වල, සිවාගමේ, වේදාගමේ, පතංජලි ආගමේ, ජෛන ආගමේ සියලුම ආගම්වල ඔය කියන මල් පූජා කරලා. හැබැයි බුදුහාමුදුරුවෝ එදා සියලුම ආගම්වල තිබුණ බ්‍රහ්මජාල සූත්‍රයේ කියපු හැම ආගමකම තිබිච්ච බොහෝ දේවල් හරියට ගත්තා. මතු කළ නිවනට උපකාර වෙන සියලුම දේ මතු කළ අලුත් අර්ථයක් ධර්මයක් ඉදිරිපත් කළා, ප්‍රකාශ කළා. උබ්බේ අනන්සුතේ ධර්මයේ තිබ හැම දෙයක්ම නිවනට උපකාර වෙන ආකාරයට ගත්තා. දැන් භාවනාව කියන එක බුදුහාමුදුරුවෝ කියන්නේ මල් පූජා කිරීම බුදුහාමුදුරුවෝගේ දෙයක් නෙමෙයි. ඒ වගේම ඔය බොහෝ දේවල් බුදුහාමුදුරුවෝගේ දේවල් නෙමෙයි, සම්මතයෙන් පැවතුනා වෙන සම්මතික සම්ප්‍රදාය. හැබැයි ඒ හැම දෙයකටම බුදුහාමුදුරුවෝ අලුතෙන් අර්ථයක්, ධර්මයක්, නිරුක්තියක්, නිවනට උපකාර වන ආකාරයට පටිසම්විදා අනුව විග්‍රහ කරලා ඒ හැම දෙයක්ම, හැම ධර්මතාවයක්ම නිවනට ගැලපෙන ආකාරයට මතු කරලා පැහැදිලි කරලා පෙන්නනවා. ඒකයි කියන්නේ. ඉතින් ඒකයි බුද්ධ ධර්මයේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. භව උදුරාගමන්නට උපකාර වන ආකාරයට ওই මල් පූජා කිරීම, සීල් රැකීම, දැන් භාවනා කිරීම ඔයගේ හැම දෙයක්ම බුදුහාමුදුර අලුතෙන් පෙන්වා දුන්න නිවනට උපකාර වන ආකාරය. අද බුද්ධ ශ්‍රාවකෙක් නම් කරන්න ඕන ඒ සම්මත සම්ප්‍රදායික දේවල් වලට අලුතෙන් අර්ථ ධර්ම නිපටිපටිකම් විලා ඉදිරිපත් කළා. ඒවා නිවනට උපකාර වන ආකාරයට අනුගමනය කරන්නට නිර්දේශ කරලා ඉදිරිපත් කරන්න. එතකොට තම තමන් තීරණය කරන්න ඕනේ මේක හරි නම් හරි කරගෙන යන්න, මේක වැරදි නම් අත්හරින්න. නැතුව තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට හරි දේ කරන්න කාලානුසුත්‍රයේ කිව්වේ ඒක. හැබැයි තමන්ගේ මැනීම මින්ම හරි යන ආකාරයට තමයි බුදුහාමුදුරුව අරිතෙන් මින්මක් හදලා. ඒක තමයි හේතුඵල ධර්මයේ ප්‍රතිසම්පාද කරන්නේ. ඒ මින්මට දාලා ඒක තමයි කියන්නේ හේතුඵල ධර්මයේ සූත්‍රයේ ධර්මයට බහා ගලපා වැදීම සහ විනයට සසඳා ක්‍රියාවුනි. ණය වෙනවා නම් ඒක නොකළ යුතුයි. ණයෙදි නිදාස වෙනවා නම් ඒක කළ යුතුයි. එච්චර. විනය කියන්නේ ණයෙන් වෙන්නේ. ණයෙදි නිදාස. පරමාර්ථ වෙන්න ඕන. ඇත්ත වශයෙන්ම අපි මේ නිවන් මාගේ යනකොට අපේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට බුදුහාමුදුරන්ට අපේ හිතේ තියෙන යම් කිසි බුද්ධ ගෞරවයක් තියෙනවා. ඒ සඳහා සම්මතයෙන් සම්ප්‍රදායෙන් බුදු පූජාවක්, පැන් පූජාවක්, කාල් පූජාවක් කිරීම බුදුහාමුදුරුවෝ අර ධම්මදාය සූත්‍රයේ විග්‍රහ කළා කියලා. බුදුහාමුදුරුවෝ සූත්‍රයේ දීපක විග්‍රහ කළා කියලා. හැබැයි අපි ඒවට මේ ආමිෂයට දායාද වෙන්න බෑ. වෙන්න හොඳ නෑ. අපි දායාද වෙන්න ඕන මොකටද? ධර්මයේ ප්‍රතිපත්ති. ඒ නිසා දැන් සවේගක් කියන්නේ මොන මේ මාත්‍ය ප්‍රශ්නය අහන නිසා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ කියන බුද්ධ රූප තිබුණාද? තිබුණේ නැහැ. අවුරුදු 700ක් යනවා. කනිෂ්ක රජුව ඉන්දියාවේදී බුද්ධ රූපයක් හදනකම් අපලෝ දෙවියාගේ ආවාසය අරගෙන ඉන්දියාවේ බුද්ධ රූපය හැදුවා. ලංකාවේ බුද්ධ රූප තිබුණේ තිබුණාද? වැන්දි මොහොතේ ඈ සීදී පාතුල. දැන් මේක මතකල නිසා මම හොඳම මේකේ හොඳම උදාහරණයක් කියන්නම්. දැන් ගුවන්වැලි මහ සෑය හා සමාන විශාලත්වයෙන් යුක්ත යාල අබේ භූමියේ මැද බොහොම තද වනගත ප්‍රදේශයක මෙතෙක් තිබුණ විශාල සුදීපාද ගන්න වගේ කණ්ඩා අද මතු කරගෙන තියෙනවා. මොකක්ද මේක? නීලගිරි මහා සෑය. නීලගිරි මහා සෑය ගුවන්වැලි මහා සෑය හා ඒ සමාන විශාල. අද ඒක හොයාගෙන මේ කන්ද තියෙන මහා රූස ගස්. තාම ගස් තියෙන පැත්ත පෙන්නන්න. දැන් අනිත් පැත්තේ ගඩොල් ඔක්කොම හදන. මේ නීලගිරි මහා සෑය වටේ තියෙන මොනවද? සිරිපතුල් 50කට වඩා තියෙනවා. වැදලා තියෙන මොකටද? සිරිපතුල්. එකම එක බුදු පිළිමයක්වත් නැහැ. ඒ කියන්නේ බුදු පිළිම ලංකාවට එන්නේ ඉස්සෙල්ලා බුදුහාමුදුරන්ගේ කාලෙම නිර්මාණය කරපු යාල අබේ භූමිය, ඒ කියන්නේ විශාල මහනුවර කොටලා කැමිලිස්තටයි කොසුමෑන්වලට අතර, විශාල මහනුවරට කොසුමෑන්වලට අතර තියෙන නීලගිරි මහසෑය. අද නම් ලාහුගලින් ඇතුළට කැලේට යාල අබේ භූමියට කුමන අපේ භූමියට ඇතුළට යන්න කිලෝමීටර් 6කට අපේ යන්න පුළුවන් දැන් හදලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒක ලංකාවේ බලාගත යුතු, දැකගත යුතු තැනක්. විශේෂත්වය වෙන මොකක්වත් නෙමෙයි. එකම බුදු පිළිමයක්වත් නැහැ. එතනින් හොයාගෙන හොයාගෙන තියෙන සියලුම දේ අතීත බුදු සිරිපතු. හැබැයි විවිධ ආකාරයේ සිරිපතු කලින් කරලා හදලා වන්දනා කරලා කියන ඒ චෛත්‍ය වටේටම දැන් හොයාගත්ත සිරිපතු 50කට 60කට වැඩි. ඒ වගේම ඒ චෛත්‍ය තුලින් සර්වඥාතුන් වහන්සේලා සහ මහා අරහතුන් වහන්සේලාගේ දාත කරුණු 21ක් හොයාගත්තා. ඒ 21ම හොයාගෙන ඉන්නේ එතනින් හොයාගත්තලු රත්තරන් කරඬු වල සහ ගල් කරඬු වල සහ මැටි කරඬු වල තිබිච්ච නොයෙකුත් ධාතුන් වහන්සේලා එතනින් හොයාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ගුවන් වැඩි මාසය විතර විශාල. හැබැයි ඒක දැන් සාමාන්‍යයෙකුට හිතාගන්න පුළුවන් ලොකු කාන්දක්. කැලි වැන්න ගස් වැන්න හැබැයි gadul තියෙනවා. ඒ gadul ඒ gadulම අදාගෙන ප්‍රතිසංස්කරණය කරගෙන අදාගෙන යන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව.
ස්වාමීන්
වහන්සේ මේ ළඟදි කියන මේ කැලි තුන උදේනික පාරිභෝධික ශාරීරික ශාරීරික ධාතු කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ධ්‍යාන ගානකින් ශාරීරික ධාතු වන්දනා කරන්න පටන් ගත්තා. මොනවද? හේස ධාතු. දැන් ගිරියන් ඡායේ මහියංගනේ මේවා තියෙන හේස ධාතු. බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම හේස ධාතු වන්දනා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ නියපොතු නකාවෙහෙ තියෙන්නේ මර්දන් කරවල නකාවේක නකාවිරුව තුනක් හෝ හතරක් තියෙනවා ලංකාවේ. ඉන්දියාවේ නකාවිරුව කොහෙවත් ඉන්දියාවේ නකාවිරුව නැහැ. නියපොතු ගන්න බෑ ඉන්දියාවේ මිනිස්සුන්ට. බුදුහාමුදුරුවෝ මේ කියන්නේ. ඒක නිසා නකාවිරුව ඉන්දියාවේ නැහැ. නකාවිරුව තියෙන්නේ කොහෙද? එළ බිමේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පිටින්න ධාතුන් මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ පිටින්න ඉඳගත්ත වජ්‍රාසනේ ඒ වගේම පාවිච්චි කරපු පාත්‍රය පාවිච්චි කරපු සිවුරු මේ වගේ දේවල් වන්දනා කරන බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම පටන් ගත්තා. ඒ වගේම බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම බුදුහාමුදුරුවන් සිරිපතුලක් හදලා සිරිපතුලට වන්දනා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ඔය කියන ධාතුන් වහන්සේලාට වන්දනා කළා. මොනවද? විශේෂයෙන්ම බුදු සිරිපතුල හැම පන්සලකම බුදු සිරිපතුල තිබ්බා නැගෙනහිර සාමුනේ. ඒක දැන් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නැගෙනහිර පළාතේ යාපනයේ ඉඳන් ඔය මාතර දක්වා සියලුම පැරණි රාජකීය පන්සල්වල තියෙන මොකද්ද? සිරිපතුල. ඊට පස්සේ බෝධීන් වහන්සේ ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ පාත්‍රධාතුන් සිවුද්ධාතුන් සහ චාරීරික ධාතුන් වහන්සේ ඒවට නවය වන්දනා කරලා ඒවට වන්දනා කරලා අපි බුදු ගුණ සිහිපත් කරන්නේ. බුදුහාමුදුරන්ගේ ගුණය සිහිපත් කරන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මය සිහිපත් කළා. ඊට පස්සේ ඒ ධර්මානුධර්ම පටිපදාවේ හැසිරෙන්නට ඒක උපකාර කරගන්න පුළුවන්. ඒක නිසා ධම්මධාතුන් වහන්සේලා සතර ධර්මදා වහන්සේලාම ඉන්නේ තෙරදී. ඒවට වන්දනා කරගන්න පුළුවන්. ඒක නිසා මේ සියලුම ධාතුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ ජීවමාන සිටිය කාලේ ඊට පස්සේ මේ ලබා දුන්න සියලුම වන්දනා කරන්නට උපකාර වන සියලුම දේවල් මේ හෙළිමේ උතුු පළාතේ නැගෙනහිර පළාතේ ඒ වගේම රටමැද කඳුරට පළාතේ ජම්බු දීපේ සාරුනේ තියෙනවා. ඔතේ නැගෙනහිර
ඔය
ඉතින් ඒවා මෙහෙමයි. දැන් ඒ කාලේ කඩුවල තැන්පත් කළා බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා සහ අවසු මහසාරවකයන් වහන්සේලාගේ සහ ආරයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාට වැඳුදා. ඒක බුදුහාමුදුරන් දෙනවා.
ඒ වගේ මුතු කුඩ දෙනා කියලා යම් යම් පුදුලිය තියෙනවා.
දැන් මෙහෙමයි. දැන් ඔය කරණීම රුවන්මැලි මහදායට හරි, සේදුආවිරට හරි, සෝමාවතියට හරි, වෙනත් පිළිවෙහෙරට හරි, වෙනත් තැනකට හරි ගියාම ආමිෂ පූජාවක් කරලා මිනිස්සුන්ට යම් තෘප්තියක් ලබන්න පුළුවන්. ආමිෂයෙන් යම් සුවයක් ලබන්නත් පුළුවන්. ඒ පුද්ගලයන්ගේ මොහතකට තාවකාලිකව හිතේ තියෙන කෙලෙස් යටපත් වුණාම හිතේ තාවකාලික ප්‍රබෝෂණ ගතියක් මතුවෙන නිසා එතෙන්දී මායා දර්ශන වගේ දේවල් ඇති වෙනවා. ඒ අනුව මුතු කුඩ පේනවා, චෛත්‍ය පේනවා, බුදුරජාණන් දෙනවා. ඒ කාට කාටද? ඒ පුද්ගලයාට. ඔය කියන හැම කෙනෙක්ටම මුතු කුඩ පේන්නේ නැහැ. ඔයදී බුදුරජාණන් පේන්නේ නැහැ. ඒක තමන්ගේ හිතේ ඇති වුණු මායා දර්ශන. මේ තමන්ගේ හිතේ තියෙන උපදින අලුතෙන් උපදින නිර්මාණය වන කෙලෙස් අයින් කරගන්න මිසක, කෙලෙස් උදුරා දමන්න මිසක, රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්න නිසා වෙන කිසි දෙයකට බුදුහාමුදුරුවෝ ඔය කියන චෛත්‍ය වන්දනාව කරන්න කිව්වේ නැහැ. චෛත්‍ය වන්දනාව හෝ ධාතු වන්දනාව හෝ බුදුහාමුදුරුවෝ පාරිභෝධික උද්දේශික නිදේශ මේ ඔක්කොම කරන්න කිව්වේ මේ භව උදුරා දමන්නට, රාග බව, ද්වේෂ බව, මෝහ බව සමුච්ඡේද ප්‍රහාණයෙන් උදුරා දමන්නට උපකාර වන මාර්ගය පහදා ඒ මාර්ගය අනුගමනය කරන්න පුළුවන් ආකාරයට බුදුහාමුදුරුවෝ ධර්මයේ පැහැදිලි කරා. ඉතින් ඒ නිසා දැන් ඒ බුදුහාමුදුරුවෝ අනුගමනවදාල නිර්දේශ කළ දේ නෙමෙයි අද කරන්නේ. අද කරන්නේ ඔය කරන්නේ තමන්ගේ මේ ලෞකිකත්වය තව උපාදානය. පංචස්කන්ධය තව උපාදානය. හිඟන්නවා වගේ ඉන්නවා. කොහෙන්? අර ගුවන් වැඩි මහදායට ගිහින් මලක් පූජා කළා, පිටුකොටයක් පූජා කළා, එක්කෝ ඉන්නවා. යදිනවා. යාඥා කරනවා. ඔක දේව ආගම් සංකල්පයක්. ඔය දේව ආගම් සංකල්ප. වෙන නැතුව බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම ඔය ඉල්ලීම, යදිනීම ප්‍රාර්ථනා කිරීම පැටීම නැහැ. ඒක ඔය ඉල්ලන ලැබෙන සියලුම දේ ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක පංචස්කන්ධ උපාදානයක්, සංසාර ගමන දික්වීම, නිවනට බාධාවක් බව බෞද්ධ තේරුම් ගත යුතුයි. හැබැයි අපිට මම කියන්නේ නෑ ගුවන්බැරි මහසාය හේරු ආගල තෝමාව තියෙන ඉල්ලන ගිය මේ කිරිවේර මේවා චිතු මාරා මේවාගේ කැමරට යන්නේ පාදේ යන්න ඕන. යාලුකෝ මොකද අපිට මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න අපේ හිතේ පැහැදීමක්, චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි අපි වැරදි දේ මොකද්ද? ඒකන් වලට ගිහිල්ලා අද සම්මතයේ සම්ප්‍රදායෙන් අපිට පුරුදු කරලා තියෙන්නේ ඉඳන්, යකින්, ප්‍රාර්ථනා කරන, හිඟන්නවා වගේ වැඩ වැටිලා ඉඳන්. මොනවාද? අනේ මට නිවන් ලබා දෙන්න. අනේ මට දෙවියන් නිසා කෙලවට නිවන් දැක්කේ. අනේ මට භෝග සම්පත් රූප සම්පත් ලබා දෙන්නේ. අනේ මගේ මේ ලෙඩෙන් හොඳ කර දෙන්නේ. ලෙඩේ තියෙන වෙන එක අනික. ඔය පොතේ ගිහිලා ඉල්ලුවට හැන්දට ජයශ්‍රී මහෝදිගාවට හරි එඩ්වඩ් මහෝදිගාවට හරි ගිහිලා ඉල්ලන. ඒකයි. ඒක උදිහාරයක් නැති අත්‍යයක් නේ. නමුත් තමන්ගේ තුන් විට පාදා ගන්න පුළුවන්. තමන්ට මේ අනිත්‍ය දුක අනත්ත වෙනෙහි කරගන්න පුළුවන්. තමන්ගේ හිත පිරිසිදු කරගන්න, හදයන් පුණාති පුණ්‍යං කියන ගැටේ පත් කරගන්න පුළුවන් නම් එතෙන්දී අපිට මේ හිතේ උපදින කෙලෙස් සායන් කරන්න, උතුරන්න, පත් කරන්න, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ සඳහා උපකාර කරගන්න යන්න ඕන, කරන්න ඕන. ඒ නිසා ආංශයට යන එක අද හැම තැනකම ආංශී ව්‍යාපාරයක්. ආංශයක් කරනවා නම් කොහේ හරි කවුරු හරි ආංශ පූජාවක් එතන කියන ව්‍යාපාරයක් නිසා, එතන තියෙන ලෝක හැදිලා නිසා, එතන තියෙන පුද්ගලෙක් හෝ පුද්ගලයන් කොටසක් නිසා අනිත් මිනිස්සුන් මෝඩකම් කරලා, ගොංකම් කරලා, පිංකම් කරලා ඒගොල්ලන්ගේ බඩ වැඩ ගැනීමක් නිසා එතන නිවනක් නම් ඇත්තේ නැහැ. එතන නිවනක් කොහෙවත් නැහැ. ආංශේ කරනවා. ඔයක
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, එතනම අර අපවත් වුණා කියලා ඔය සම්මතයෙන් පිළි අරගෙන ආපහු ඒ ආයිට එන්න කියලා යදිනවා. ඒකත් ඒ වගේ තැනකට ගතියි. දැන් අපවත් වුණා කියලා සම්මතයෙන් පිළිගන්නවානි.
දැන්
ඔය හාමුදුරු නමක් අපවත් වුණා කියලා. ඊට පස්සේ ආපහු උපදින්නම කියලා තායි ඉල්ලනවා.
උදේ ඒක ඔක්කොම මොකද්ද? මේ ආංශේ. ඒ කියන්නේ මේක දැන් දැන් අපවත් වුණා කියන වචෙන් තුන යුද්ධය ന്യാය පුදුමයි. පැවැත්ම දැන් මේක ධර්මයේ නොදන්නා. දැන් සමහර විටක ඔය දැන් ඊයේ පෙරේදා තිබුණානේ අපවත්ීම් උත්සව. ඔව්. එතනල එතෙන්දිම උපදින කියලා ඉල්ලන. දැන් මේක දැන් මේ මහාන වෙලා තියෙන්නේ මොකටද මහානුනේ මොකටද? සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කීය කසාවත කයිත. ඔය දැන් ආයේ මෙතනදී උතුරු. දැන් මේ බුද්ධාගම තියෙන්නේ එළව මෙළව දෙළව වැඩසටහන. නිවන සඳහා නෙමෙයි. බුද්ධ ධර්මයේ තියෙන්නේ එළව මෙළව දෙකම අත්තර දාලා ලෝකයෙන් එතර වීම සඳහා. දුකෙන් සාමුලින්ම සදාටම සමුච්ඡේද ප්‍රාණයෙන්ම දුක නැති කර ගැනීම බුද්ධ ධර්මයේ පරමාර්ථය. හැබැයි ආගමේ පරමාර්ථය එක්ක මෙළව සා එළව. මතු උපදින තැන වැඩ හදා ගැනීම සා මේක වැඩ සදා ගැනීම සඳහා ලෝකයේ හදෑන්නේ. ඉතින් මේක තමයි මේ දුක දිගින් දිගටම දැන් හැම උපදින වෙලාවකම ඊගාව උපදින තරහදා ගන්න වැඩ කරනවා කියන්නේ නිවන නෙමෙයි. නිවන වහ ගැනීම. දැන් මෙහෙම ඉඳ කාම ලෝකවල දුක පිළෝකවල ගියාම කොයි වෙලාවෙ කොතෙන්දී අතරමං වෙනවද කියලා කාටවත් කියන්න බැහැ. ඉතින් ඒක නිසා මේක මුළුන් තරම් ඉක්මනට මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවක පමණයි අපිට මේක කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. අපි ඊගාවට නැවත ওই හොඳ හෝ තැනක ඉපදෙන්නට ඉල්ලනවා ප්‍රාර්ථනා කරනවා ඉල්ලනවා එතන කොයි ආකාරයට තැනක්ද කියලා කාටවත් සාකච්ඡා කරන්න බෑ. එතන බුද්ධත්වයේ බුද්ධ ධර්මයේ මේ නිවන් දකින ධර්මයක් කියනවා කියලා කාටවත් කිසි තැනක කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙතන ওই කියන 100%ම තියෙනවා. මෙතන නියතක නිරුද්ධ ධර්මයේ තියෙනවා, පතිරූපදේශ වාසයේ තියෙනවා, උබ්බේතගත පුණ්‍ය ශාසත්‍යයේ තියෙනවා, අත්සම්මා පංචීක දින තත්වයට පත් වෙන්න පුළුවන්, අරියලඥාන දර්ශනන් දින තත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තනක් මේ වගේ මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්න හරි දෙව් මිනිස් අප කෙළවරට නිවන් දකින්න හරි අර ඊගාව සරෙත් ඉපදිලා භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් ලබන්න හරි කරනවන ඒකට තමයි කියන්නේ ආගම කියලා. මේක ධර්මයක් එහෙම නෙමෙයි. ඒක ආගම. ඒක මේ සංසාරේ හොඳින් සුගතියටපත් කරවන ලෝකේ සකස් කරන නිර්මාණය කරන නිවනට ප්‍රතිවිරුද්ධ වූ නිවන වාහන අධර්මයක් නිසා ධර්මයක් වෙන්නේ බෑ වෙන්නේ නෑ. ඒක අනුගමනය නොකළ යුතු දෙයක්. එනම් දබල් දානය සකස් කරන පින්වතුන් තව විනාඩි 10කින් විතර බුදු පූජාව සකස් කරන දැන් වෙලාව 11යි. තව විනාඩි 10ක් තියෙනවා. තා මොර්ගෙන් ඉඳලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
මහසංගරත්නයේ
පූජා කරන දාන්නේ ධාර්මයේ දෙයක් බුදුහාමී කියලා තියෙන්නේ ඊටවු සූත්‍රයේ ධම්මදාය සූත්‍රයේ බුදුන් වෙනුවෙන් පූජා කරපු බුද්ධා පූජා බුද්ධ පූජාවක් නා ඒක තවත් කෙනෙකුට කැපෙනවා. දැන් මහා සංඝරත්නය වෙනුවෙන් දැන් අපි හිතමුකෝ මේ මහත්තයා හාමුදුරන්ට මොනවාරි පිළිකරක් හරි මොනවාරි පූජා කරා. හාමුදුරන්ට ඒක පරිහරණය කරන්න බැරි නම් අමතර දෙයක් නම් අතිරේක දෙයක් නම් ඒක තවත් කෙනෙකුට පූජා කිරීම තාත්තේ මුළු පැවැරීම තාත්තේ මුළු ලබා ගැනීම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනෙකුට පූජා කිරීම වටක් ඒක කරන්න ඕන. නැතු තමන් එකතු කළ කොට ගහලා තියාගෙන ඉක වැරදි විකුණන රාජකල වෙන වැඩ කරන එක වැරදි. පරිස්කාර කියන්නේ මොකද? පිටිකර කියන්නේ මොකද? පරිහරණයට උපකාර කරගත හැකි පාන්තියට ගත හැකි ද පරිස්කාර. ඒක විකුණනවා. ඒක පරිස්කාරයක් වෙන්නේ. ඒක අර කියපු බිස්නස් එක. අර කියපු දැන් මේක කියනවා එක පිළිපදින. ජාත රූප රජත පටිච්චානා කියන එකට ඕකත් අයිති. විගුණන. හැබැයි හාමුදුරන්ට පූජා කරපු කිවි කර ඒ හාමුදුරන්ට පාවිච්චි කරන්න බැරි නම් සිවුරක් වෙන්නත් පුළුවන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒක තව කෙනෙකුට ගිහියෙකුට හෝ පැවිද්දෙකුට හෝ සිල්මෑන් කෙනෙකුට හෝ කෙනෙකුට හෝ දුගියෙකුට හෝ යාචකයෙකුට හෝ දී ඒක කරන්න පුළුවන්. ඒක පරදක්. මොකද ඒක නිකන් විනාශ වෙලා නාස්ති වෙලා යන එකවත් නෙවෙයි. ඒක බුදුහාමුදුරන්ට පූජා කරපු බුද්ධ පූජාව තව කෙනෙකුට දෙන්න කාන්ද පවරන් බැහැ. ඒක ධම්මදාය සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. තවත් සූත්‍ර ගණනාවක ඒක පැහැදිලිව